තිරුවන් සරණයි හැම දෙනාටම හැම දෙනාමත්ම ඉතාමත්ම ගෞරවයෙන් අපි අද දවසේදී සතියේ සෙනසුරාදා දිනයන්නේ පවත්නා සජීවී ධර්ම සාකච්ඡාවට පිළිගනු ලබනවා. අද 2020 වර්ෂයේ මේ මාසේ 16 වෙනි සෙනසුරාදා දැන් වෙලාව ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වෙලාවෙන් උදෑසන 10 පහ වෙලා විනාඩි 15ක් ගත වෙලා තියෙනවා. ඉතින් අද දවසේදී අප කෙරේ මහත් අනුකම්පාවෙන් ශ්‍රී ලංකාවේ සිට මෙම දම්සභා මණ්ඩපයට වැඩම කර සිටිනවා පූජ්‍යපාද ඉලුකේගම අත්තදස්සී ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඉතින් මේ රැස්ව සිටිනා සීරු දෙනා වෙනුවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මම පාද නමද නමස්කාර කර සිටමින් පිළිගනු ලැබ සිටිනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, අද දවසේදී අපට මේ උතුම් තථාගත දේශනාවන් පාදා දෙන්නා ලෙස ඉල්ලා සිටිනවා. ඉන් අනතුරුව අපට පුළුවන් ධර්ම සාකච්ඡාවකට එළිමෙන්න. තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි ශ්‍රද්ධාවන්ත කාර්මික පින්වත්නි, අදත් අපි සුපුරුදු පරිදි මේ උතුම් දේශනා මාලාව ආරම්භ කිරීමට සූදානම් වෙන්නේ. හොඳයි, අපි මේ මෙතෙක් දවස් සෙනසුරාදා දිනයන්ගේ සාකච්ඡා කරන ගියේ මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණයට අදාළ අපේ විපස්සනා වැඩපිළිවෙල සම්පාදනය කර ගැනීම සඳහා ක්‍රමානුකූලව සකස් කරලා තියෙන ප්‍රතිපදා පිළිවෙල පිළිබඳව කතා කරගෙන ගියේ. සීලමේ ඥානය, සමාධි භාවනාමය ඥානය, ධම්මට්ටිති ඥානය ආදී තෙක් අපි කතා කරලා සම්මර්සන ඥානය පිළිබඳවත් අපි කතාව ආරම්භ කරන්න යෙදුණා. ඒ සම්මර්සන ඥානයේ මූලික වර්ණනාවන් අපි ගිය සතියේ දේශනාවේදී සිද්ධ කරා. ඉතින් මේ දේවල් අපි නැවත නැවත අහලා ටිකක් ගැඹුරු මාතෘකාවන් නිසා මේවා දේශනා කරන වාරයේදී ඒ දේශනා කරන අතරතුරේම තේරුම් ගැනීමට නම් මේ වගේ වචන පිළිබඳව ඒ මුලින් දේශනා කරපු ඥානයන් පිළිබඳව තමන් තුළ ඒ ධාරණ ශක්තියක් තිබීම ඉදිරි දේශනාවන් තේරුම් ගැනීමට පහසුවක් වෙනවා. නැත්තම් මේවා අපිට මේ ටිකක් නොතේරීමට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා දේශනාවක් කරන් පස්සේ ඊළඟ දේශනාවට සම්බන්ධ වෙනකොට ඒවා පිළිබඳව යම් මතක ආවර්ජනය කර ගැනීමක් සිද්ධ කරගෙන හැම දෙනාම සම්බන්ධ වෙන්න පුළුවන් නම්, අනිත් අයගෙන් හෝ ඒවා සාකච්ඡා කරලා තේරුම් අරගෙන සම්බන්ධ වෙන්න පුළුවන් නම්, තමන්ට මේවා ක්‍රමානුකූලව තමන්ගේ නුවණත් මේට සමගාමීව වර්ධනය වීමට ඒක බොහෝ උපකාර වෙනවා. ඉතින් ඒ නිසා අපි සම්මර්සන ඥානයේ නිද්දේශ වර්ණනාව සිද්ධ කරලා අපි ගිය සැරේ මතක් කරා. මේ පිළිබඳව තව ටිකක් කරුණු කතා කරන්න තියෙනවා. මාතිකා වර්ණනාව පිළිබඳව අපි එදා යම් ප්‍රමාණයකට සුළුවෙන් කතා කරාට ඒ පිළිබඳවත් හරියාකාරව කතා කරන්න බැරි වුණා. ඒ වගේම මම ඒ ගිය සතියේත් මතක් කරේ මේ සම්මර්සන ඥානය කියන එක අපේ මේ විදර්ශනා භූමිකාවේ ඉතාමත් වැදගත් සම්දිස්ථානයක්, අර ධම්මට්ටිති ඥානය වගේම. ඉතින් ඒ නිසා අපි මේක පිළිබඳව තව තවත් ටිකක් අවස්සාගෙන ඥානය මතු කර ගැනීම වැදගත් කියන අදහසින් තමයි මම මේක මේ සතියටත් පටන් ගත්තේ. නමුත් අපිට කරන්න තියෙන්නේ උදයබ්බේ ඥානයේ අදාළ කොටස් ටික තමයි කරන්න තියෙන්නේ. නමුත් මේක අපි හොඳ ආකාරවම තේරුම් අරගෙන අපේ තීරණ මේ චින්තාමය ඥානයේ වශයෙන් දිනු කරගත්ද යුතු ඥානයක් නිසා අපි මේකේ තවත් කතා කළ යුතු තැන් තියෙනවා නම් කතා කර ගැනීමට අවශ්‍යයි. එතකොට මේ අපි මේ සම්මර්සන ඥානය පිළිබඳව කතා කිරීමේදී එහි ඇති තවත් අපි මාතිකා වර්ණාවට යන්න පෙර මෙහි ඇති කරුණු ටිකක් අපි නැවත මතක් කරගත්තොත් සම්මර්සන ඥානය කියලා කියන්නේ අර ධම්මට්ටිති ඥානයසේ අපි ඒ පරමාර්ථ ධර්මයන් ප්‍රත්‍යක්ෂ වශයෙන් තමන්ගේ ඥානයෙන් අත්දකින ඥානයක්ම නෙවෙයි. ඒ ධම්මට්ටිති ඥානයෙන් අපි මේ නාම රූප ධර්මයන් පිළිබඳව හා ඒ වගේ ප්‍රත්‍ය පිළිබඳව තමන් අත්දැකීමෙන් ඥානය ස්පර්ශ කරමින්, උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි රූපය පිළිබඳව මෙනෙහි කරනකොට නාම රූප පරිච්ඡේද ඥානයේ තද ගතිය කියන එක තමන් විඥාණයෙන් අත්දැකීමෙන් තමයි ඒ රූපය අපි ප්‍රකට කරගත්තේ. වැගිරෙන ගතිය, උණුසුම් ගතිය කියන මේ දේවල් රූපයේ ස්වභාව ලක්ෂණ. ඒකට අදාළම ලක්ෂණයන් ඥානෙන් අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඒ නාම රූප ධර්මයන් ඒ විදිහට ප්‍රත්‍යක්ෂ කරගෙන විඥානය, වේදනාව, සංඥාව ආදී මේ දේවලත් ඒ වගේ. ඒ විදිහට ප්‍රත්‍යක්ෂ කරගෙන අපි පිළිවෙලින් පැමිණිලා ධම්මට්ටි ඥානයේ කියනකොට එහි ප්‍රත්‍ය පිළිබඳවත් අපි මේ වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙන බව දැකීමෙන් තමන් ඒකත් නුවණින් ස්පර්ශ කරමින්ම තමයි ප්‍රත්‍යක්ෂ කරගත්තේ. ඒවා අපි කතා කරා මුල් කාලයේදී, මේවා අපිට පහසු අරමුණු කරන්න පුළුවන් රූප ධර්ම, නාම ධර්ම අරගෙන මේ වගේ ඇතිවීම නැතිවීම ප්‍රත්‍යක්ෂ කරගන්නවා කියලා. ඒ කියන්නේ ශබ්දය පිළිබඳව කයට දැනෙන අරමුණු වල ඇතිවෙන නැතිවෙන ස්වභාවය, ශබ්දයේ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය, ඒ වගේම ගන්ධයන්ගේ, රසයන්ගේ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය, ඒ වගේම අපිට හම්බෙන සිතින් කීම් කිරීම් පිළිබඳව අපිට හැදෙන සිතක් ගත්තාම ඒ වැටහෙන ස්වභාවය තවත් දෙයක් දැනගන්නකොට අර මුලින් දැනගත්තු දේ නිරුද්ධ වෙලා යන බව අත්දකිමින් අපි ප්‍රත්‍යක්ෂ කරගත් උනෝනක් තමයි මේ ධම්මට්ටි ඥානයේ කියන එක. ඒ දෙකේම ධම්මට්ටි ඥානයේට භූමිය වන නාම රූප පරිච්ඡේද ඥානය හා පච්චේ පරිග්‍රහ ඥානය කියන මේ නුවණවල් දෙක ඔබට මුලින් මතක් කරා මම මේවා අපේ ඒ පරමාර්ථ ධර්මයන් ස්පර්ශ කරමින් ඒ දේවල් නුවණින් දකිමින් ඇති කරගන්න ඥානය. මේ දේවල් අපි නුවණින් ස්පර්ශ කරගන්නේ නැතුව ඒ ඥානයන් අපි මෙනෙහි කිරීමෙන් ලබා ගන්න කියාට ඒක පඤ්ඤාප්තිය මත මිශ්‍ර වෙලා පදනම් වෙන එකක් නිසා ඒක ඒ ඥාන පිරිසුදු ඥාන නෙවෙයි. ඒ නිසා බොහෝ අය ඒ වගේ තැන්වල කොටු වෙලා ඉන්න බවත්, නමුත් මේ සැබෑ ධම්මට්ටි ඥානය කියලා කියන්නේ මේ නාම රූප ධර්මයන් හා ප්‍රත්‍යං තමන් ඒ වගේ පරමාර්ථ ස්වභාවයන් ස්පර්ශ කරමින් ඇති කරගන්නා නුවණක් බව අපි කතා කරා. එතකොට මේ ප්‍රත්‍ය පිළිබඳවත් ඒකේ පරමාර්ථ ධර්මයන් ස්වභාවයන් අත්දකිමින් තමයි ඒ අපි මේ යමක් ප්‍රත්‍යෙන් හටගන්න බව, හටගත්ත දේ නිරුද්ධ වෙන බව තහවුරු කරගත්තේ. ඉතින් ඒවා අපි ආකාර 9කින් ඒවා අපි සම්මර්සණය කරලා සංඛාරයේ අවිද්‍යාව හේතු වශයෙන්, ඒ වගේම ඒවා මේ රැස්වීම වශයෙන්, පත්‍ය වශයෙන් සංඛාරයන්ගේ උපාදේයට පැවැත්මට සංයෝගයට කාරණා වෙනවා කියලා මේවා අපි අත්දැකීමින් ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඒ විදිහට නුවණක් සහිත යෝගාවචරයට තමයි මේ සම්මර්සන ඥානය කියන එක සම්පාදනය කරගන්න ලැබෙන්නේ. දැන් අපි ඒ කතා කරන්න එතකොට එහෙම නුවණක් ලබාගත්තු කෙනා සම්මර්සන ඥානය ආරම්භ කරනවා. ඒ සඳහා යෝග වැඩපිළිවෙල පටන් ගන්නවා. ඒ පටන් ගත්තන් පස්සේ එයා දැන් වර්තමානයේ මේ ධර්මයන් හටගෙන නිරුද්ධ වෙන බව දැක්ක කෙනා ඒ දැක්කන් පස්සේ ඒ නුවණින් එයා තමන් තුළ මේතා ගොඩනැගිල තියෙන ආශ්‍රව ධර්මයක්, කෙලෙස් ධර්මයක් මුලාවීන් නැතිකර ගැනීම සඳහා තමයි මේ සම්මර්සන ඥානය පටන් ගන්න. අපි ඒක ගිය සැරෙත් මං හිතන්නේ කතා කරා. එතකොට ඒ සම්මර්සන ඥාන තුලින් සිද්ධ කරන්නේ තමන් තුල මේ නාම රූප ධර්මයන් ස්කන්ධයන් අරඹයා මේ පැතිරිච්ච කෙලෙස් ස්වභාවයන් තියෙනවා. ඒ පැතිරිච්ච කෙලෙස් ස්වභාවයන් කියලා මං අදහස් කරේ අපි මේ ආයතන වලින් අරමුණු කරපු ධර්මයන් අරඹයා නිරුද්ධ වෙච්ච අතීත ධර්මයන් අරඹයා අපි මුලාව ආසේවණේලා පුරුදු වෙලා තියෙනවා. අනාගත ධර්මයන් විශේෂිත උපාදානීය සංයෝජන බැසගෙන තියෙනවා. වර්තමාන ධර්මයන් කෙරෙහි සංයෝජන බැසගෙන තියෙනවා. කෙලෙස් ධර්මයන් හටගෙන තියෙනවා. ඉතින් මේවා විවිධාකාරයි. ඒ වගේම තමන්ගේ ආධ්‍යාත්මික මේ මම මගේ කියලා ගන්න මේ ආධ්‍යාත්මික ශරීරයේ කෙරෙහි දැටගත් දැඩිව ගත්තු මම මගේ කියලා ගත්තු කෙලෙස් ලෝභ දේශ මෝහ ආදී උපාදානයන් බැසගෙන ගියා. බාහිර සවිඥානික අවිඥානික ධර්මයන් කෙරෙහිත් අපි නොඑක් කාර්යයන් ඒවා කෙරෙහි නিত্য වශයෙන් ආත්ම වශයෙන් අරගෙන නොඑක් ආකාරයෙන් බැඳිලා අපි ඒවා කෙරෙහි වහල් වෙලා මේ විදිහට අපි කටයුතු කරමින් නොඑක් ආකාරයේ අපි හිතේ කෙලෙස් ඉපදිලා තියෙනවා. ඒ වගේම මේ වගේ තියෙන වටිනාකම් නොවටිනාකම් පදනම් වෙලා ඒ අදහස් කරේ මං හීන ප්‍රණීත භාවයන් ඒ වගේම රළු සියුම් භාවයන් පදනම් වෙලා මේ නොයෙක් කෙලෙස් අපි තුල ඉපදිලා තියෙනවා. අන්න ඒකට තමයි මං අදහස් කරේ මේ විවිධත්වයකින් යුත් විවිධ ආකාරයෙන් අපි තුල කෙලෙස් ඉපදිලා තියෙනවා. මේ කෙලෙස් ධම්මට්ඨි ඥානීය සම්පාදනය කරගත්තු කෙනා තුලත් ඔය ආකාරයෙන් පැතිරිච්ච කෙලෙස් තියෙනවා. ඒ නිසා තමයි එයාට මේ සිහිය නුවණ නැති වෙච්ච ගමන් මේ ආයතන පරිහරණයේදී අතීත අනාගත ඔස්සේ හිත දුවන්නේ. ඒ වගේම තමන්ගේ ශරීරය පිළිබඳ මමත්වයෙන් පුද්ගල භාවයෙන් කෙලෙස් හටගෙන අපි ශ්‍රාග දේශ මොහ ඇති කරගන්නවා. ඒ වගේම අපි තුල කාය සංකාර වචී සංකාර ආදී කෙලෙස් කුසල අකුසල වශයෙන් හටගන්නේ මේ හුරු පුරුදු කියන ඒවා. ඒවා තවමත් ධම්මට්ඨි ඥානය කියන කෙනා තුලත් ඉස්මතු වෙන්න පුළුවන් නිසා. දැන් මේ සම්මර්සන ඥානයේදී සිද්ධ කරන්නේ අර ධම්මට්ඨි ඥානෙන් ප්‍රත්‍යක්ෂ කරගත් ඥානය ඒ සියලු ධර්මයන්ට ආරෝපණය කරමින් අතීත ධර්මයක් නිරුද්ධ වෙච්ච දෙයක් අපිට සිහි වෙනකොට වර්තමානයේ අපි ප්‍රත්‍යක්ෂ කරගත්ත නුවණින් මේ වර්තමානයේ අපි හටගන්න අපිට වැටහෙන දකින දැනෙන රස විඳින දේවල් හටගෙන නිරුද්ධ වෙන බව අපි ඥානයක් ඇති කරගත්. අන්න ඒ නුවණ තහවුරු කරගත්ත නුවණ අතීත ධර්මයන් සිහි වෙලා කෙලස් වෙනකොට මේ නුවණ එතෙන්ට ආරෝපණය කරනවා. ඒ ආරෝපණය කරලා අතීතේ යමක් හටගත්තනම් ඒක නිරුද්ධ වුණා, ඒක දැන් නැහැ, දැන් මට මේ අවිද්‍යාව නිසා නේද මේ අතීතේ ඇති බවට එන්නේ කියලා අපි අන්න අර කෙලෙස්ේ දුරු කර ගැනීම සඳහා අතීතය අරඹයා ඇති මුලාව දුරු වීම සඳහා අර අපි සම්පාදනය කරගත්තු ඥානයට ආරෝපණය කරනවා. අනාගත ධර්මයන් අරඹයත් එහෙමයි. ආධ්‍යාත්මික ධර්මයක් තිබුණා නම් ඒකත්, බාහිර යම් ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මයන් උදෙසාත්. ඒ වගේම අපි හොඳයි වටිනවා කියලා සලකන, ප්‍රියයි කියලා සලකන ඒ රූප කෙරෙහි, හීනයයි සලකන, අපි වැඩකට නැයි සලකන, අපි ප්‍රතික්ෂේප කරන ගැටීම් වශයෙන් එන මේ හැම රූප ධර්මයන්ගේ ස්වභාවය හටගෙන නිරුද්ධ වෙනවා නේද? සයවීම ස්වභාව කොට ඇති දේවල් නේද කියලා සම්මර්සණය කිරීම. ඒකට අපි කියනවා අනිත්‍ය වශයෙන් සම්මර්සණය කරනවා කියලා අපි කතා කරා. ක්ෂයවන අර්ථයෙන් අනිත්‍යයි කියලා බලනවා. ඒක එක් සම්මර්සණයක්. ඒ වගේම ඒ විදිහට අපිට අරමුණු වෙන අතීත අනාගත වර්තමාන ධර්මයන් ආධ්‍යාත්මික බාහිර ධර්මයන් මේ ස්කන්ධ ධර්මියෝ බය අර්ථයෙන් දුකයි මේවා නිරන්තරයෙන් පෙළීමට පත්වන ධර්මයන් ජාතියෙන් ජරාවෙන් ව්‍යාධී ස්වභාව කොට ඇති දේවල් මේවා නිතර මේ විපරිණාම වෙන නිසා මේ වගේ කිසිම සැප ස්වභාවයක් නැහැ මේවා සුඛයි කියලා ගත යුතු ස්වභාවයක් මේ වගේ නැහැ කියලා නිරන්තරයෙන් මේවා බයගෙන දේ යුතු දේවල් ඒවා සාංශාරික බය ගත්තත් ඒ වගේම අපිට විඳින්න වෙන ජාති ජරා ආදී දුක් දුම්නස් ගත්තත් නොයෙක් රෝග පීඩා ගත්තත් මේ හැම ස්වභාවයකින්ම යුක්තයි නේද කියලා මේවා බලනකොට දුක් වශයෙන් සම්මර්සණය කිරීම එක් සම්මර්සන ඥානයක් හැටියට පේනවා. ඒ වගේ මේවා කිසිම සාරයක් නැති අර්ථයෙන් අසාරාර්ථයෙන් අසාරට්ඨේන අනත්තා කියලා අපි ගිය සැරේ කතා කරා. ඒවා අසාර වශයෙන් දකිමින් සම්මර්සණය කිරීම අනාත්ම සම්මර්සණයේ හැටියට ඔය ආකාරයෙන් අර නුවණ අපි වර්තමානයේ ගත්ත නුවණ තිලක්ෂණයට ආරෝපණය කරමින් තිලක්ෂණයට නගමින් මේ බෙදාගත්තු 11 ආකාර ධර්ම විසෙයි අපේ මානසිකාර පැවැත්වීමේ ඥානය සම්මර්සන ඥානයේ හැටියට අපි විග්‍රහ කරගත්තා. මේ මං හැම වෙලාවෙම මෙතෙක් කියන්න උත්සාහ කරේ මේ ඥානයට අපි ධර්මයේ සඳහන් වෙන අන්වේ ඥානය කියලා. අන්වේ ඥානය කියලා කියන්නේ අර අපි ප්‍රත්‍යක්ෂ කරගත්ත ඥානයක් ඇසුරින් අපිට නොතේරෙන අපි පරමාර්ථ වශයෙන් අත්දකින්නේ නැති ධර්ම විශ්ේ පවත්වලා ඒ අතීත අනාගත ධර්මයන් විශ්ේ තියෙන මෝඩකමත් දුරු කර ගැනීම සඳහා යොදා ගන්න ඥානය. එතකොට මේ අන්වේ ඥානයේ කියන එකට පදනම වැටෙන්නේ අර අපි ධම්මට්ඨි ඥාණයෙන් ඇති කරගත්තු ප්‍රත්‍යක්ෂ ඥානය. එතකොට ඒකයි මම මේ කිව්වේ සම්මර්සන ඥානයේ කියන එක හුදෙක් පරමාර්ථ ධර්මයන් ස්පර්ශ කර ගැනීමින්ම ඇති කරගන්න ඥානයක් නෙවෙයි. නමුත් ඒ ධම්මට්ඨි ඥානය උපදවාගත්තු කෙනාට මේ අතීත ධර්මයන්ගේ නිරුද්ධ වීමත් ප්‍රත්‍යක්ෂ වශයෙන් හිතට වැටහෙන ස්වභාවයක් තියෙනවා. ඒ හේතුව තමන්ගේ අර ධම්මට්ඨි ඥානේ ඇති නුවණේ විසදභාවය නිසා ආධ්‍යාත්මික ධර්මයන් ගත්තත් බාහිර ධර්මයන් ගත්තත් සමන්ට අපිට නොපෙනෙන දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ආදී ධර්මයන් අපිට දැන් නුවණින් අත්දකින්න ලැබෙන්නේ නැහැ ඒවා. ඒවා අපි නුවණින් ස්පර්ශ කරන්නේ නැහැ. නමුත් ඒ වගේ අනිත්‍ය ස්වභාවය හටගෙන නිරුද්ධ වෙන බව අසාර ස්වභාවයක් තමන් නුවණින් දකින්නා සේම හිතට වැටහෙනවා අර ධම්මට්ඨි ඥානේ ආනුභාවයෙන්. ඒ නිසාම අපි ඒ දේවල් අත්දැකේ නැතත් අතීත ධර්මයෝ දැන් අපිට ඒවා නැහැ නිරුද්ධයි. නමුත් ඒ අරඹය අපි තියෙන කෙලෙසය සියලු ආකාරයෙන්ම දුරු වෙනවා අර විදිහේ වැටහීම අපිට එන නිසා. ඉතින් ඒ නිසා මේ අන්වේ ඥානය තුළින් සිද්ධ කරන්නේ අපි තුළ අර පැතිරිචි ආශ්‍රව ධර්මයන් මුලාවෙන් හොඳට ගෙවිලා යටපත් වෙලා යනවා මේ සම්මර්සන ඥානය තුළින්. ඒ නිසා තමයි මේ සම්මර්සන ඥානයේදී අර විදිහට ස්කන්ධ ධර්මයන් නාම රූප ධර්මයන් ඒවා කලාප වශයෙන් යම් න්‍යායකට බෙදලා අර 11 ආකාරයකින් බෙදීමට ලක් කරලා ඒ දේවල් මේ සම්මර්සණය ලක් කරේ. මොකද එහෙම නැතුව කෙනකෙනාට වැටහෙන විදිහ ආකාරයෙන් බෙදන්න ගියොත් මේක කවදාවත් බෙදලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ සම්මුති වශයෙන් බෙදන්න ගියොත් ගෙවල් දොරවල් වලට ඇති කැමැති, රන් රිදී වලට ඇති කැමැති, මිනිස්සුන්ට ඇති කැමැත්ත කියලා එහෙම ශබ්ද ගන්ධයන් බෙදන්න ගියොත් මේක කොනක් කරන්න පුළුවන් කමක් නැහැ. එනිසා ඒ සියල්ල හකුළුවලා අතීත රූප ධර්මයෝ කිව්වහම රූප වශයෙන් සලකන සියල්ලම අතීතයේ වේදනාව සංඥාව කිව්වහම වේදනාවේ නොඑක් ප්‍රභේද තිබ්බත් ඒ සියල්ල හකුළුවලා අරගෙන තමයි අතීත වේදනාවෝ කියලා අපි සැලකුවේ. සැප වේදනා, දුක් වේදනා, නිරාමිෂ වේදනා ඒ වගේම සාමිස වේදන ඒ සියලු වේදනාව හකුළුවලා අරගෙන තමයි මේ විදිහට සම්මර්සණයට ලක් කරගන්නේ. ඉතින් අන්න ඒ විදිහේ වැඩපිළිවෙලක් තමයි මේ සම්මර්සන ඥානීය කියන එකෙන් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේවා අන්න ඒ විදිහට හොඳට මේවා හිමීට අහලා මොකද්ද මේ සම්මර්සන ඥානීය කියන්නේ කියලා අපි තේරුම් ගැනීම සඳහා තව ටිකක් රුකුලක් දීමක් වශයෙන් තමයි මම මේ විස්තර ටික කිව්වේ. එතකොට ඒ සම්මර්සන ඥානයේදී අපි පටන් ගත්තේ කතං අතීත අනාගත පච්චුප්පන්නානං ධම්මානං සංකිපිත්වා වවත්තානේ පඤ්ඤා සම්මස්සනේ ඥානං කියලා. අතීත අනාගත පච්චුප්පන්න ධර්මයන් හකුළුවලා කැටි කරලා රාසි කරලා සම්මර්සණය කිරීමේ ඥාණය විමසා බැලීමේ වවත්තානේ විමසා බැලීමේ බෙදා බැලීමේ ප්‍රඥාව සම්මර්සන ඥානය කියලා අපි ගිය සතියේ ඒවා විග්‍රහ කරගත්තා. එතකොට ඒ ධර්මය මොනවද කියලා අපි 11 ආකාරයෙන් අතීත අනාගත අධ්‍යාත්මික බාහිර ඕලාරික සුකුම හීන ප්‍රනීත වශයෙන් ඒ දේවලුත් අපි යම් ප්‍රමාණයකට විස්තර වශයෙන් සාකච්ඡා කරන්න යෙදුණා. එතකොට දැන් මේ ටික අපි කතා කරා මේ සම්මර්සණය න්‍යායන් කීපයකට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තියෙනවා. ඒ දේශනාවන් මේ පටිසම්භිදා මග්ගයට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් මේ ඒවා සියල්ල එක්තැන් කරලා තමයි මෙතෙන්ට ඒ aran තියෙන්නේ. එතකොට ඒ දේවල් නොඑක් ආකාරයෙන් සම්මර්සණය කරන අතර පටිච්ච සමුප්පාදයේ වශයෙන් මේ සම්මර්සණය ලක් කරන්නේ කොහොමද? ඒ වගේම මේ දේවල් අපි ගත්තොත් ආයතන වශයෙන් සම්මර්සණය කරන්නේ කොහොමද? ඒ වගේම අනිත්‍ය ක්ෂේවන වර්ථයෙන් අනිත්‍යයි බයගෙන දෙන අර්ථයෙන් දුකයි කියලා මේ සම්මර්සණය කරපු ආකාරය තවත් විදිහට කියනවා නම් රූපං අතීත අනාගත පච්චුප්පන්නං අනිච්ඡං කයට්ඨේන දුක්ඛං බයට්ඨේන කියලා සම්මර්සණය කරලා තවත් ආකාරයකට කියනවා නම් ඒ ධර්මියම අනිච්ඡං සංකතං පටිච්ච සමුප්පන්නං කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මන්ති සංකේපීත්තා වාත්තානිය පඤ්ඤා සම්මර්සණේ ඥානං කියලා මේ විදිහටත් කෙනෙකුට සම්මර්සණය කරන්න පුළුවන්. ඒ වගේම ජාතිය ජරා මරණං අසති ජාතිය නත්ති ජරා මරණංති. ඒ නිසා මේ ජාති ඇති කල්ලීම ජරා මරණ වෙනවා. ජරා මරණ ජාතියෙන් තොරව උපදින්නේ නැහැ. එහෙනම් මේ යම් ජරා මරණ ධර්මයක් ස්වභාවයක් තියෙනවා නම් මේ ජාතිය ඇති කල්ලීම වෙනවා කියලා මේ විදිහට මේ අවිද්‍යාව දක්වා පටිච්ච සමුප්පාද වශයෙන් සම්මර්සණය කරන්න පුළුවන් කියලා මේ සම්මර්සණය කර න්‍යායම් මේකට ණය විපස්සනාව කියලා ධර්මයේ හඳුන්වලා තියෙනවා. මේ ණය විපස්සනාව කියන්නේ මේ වගේ නොයේ න්‍යායන්ගෙන් ඒ දේවල් මෙනෙහි කිරීමට ලක් කිරීම. එතකොට ඒ විදිහට මේ ණය විපස්සනාව කියලා කියන්නේ නොයේ න්‍යායන් අරගෙන විපස්සනා කිරීම තුළින් අපේ අර කෙලෙස් ධර්මයන් ගෙවීමට යනවා, ආශ්‍රව ධර්මයන් හුරුපුරු ධර්මයන් ගෙවීමට යනවා කියලා කිව්වා. හොඳයි, දැන් අපි ඒ ටික ගිය සතියේත් කතා කරා, නැවත කෙටි විස්තරයක් දැනුම් දුන්නේ. ඊළඟ අපි මේකේ මාතිකා වර්ණාව පොඩ්ඩක් විස්තර කරගෙන මේකට අදාළ තවත් කාරණා ටිකක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. ඉතින් එතකොට මේ එහි මාතිකා වර්ණාවට ගියොත් මේ සම්මර්සණේ ඥානය කියන එක ඔබට මේ දකින්න ලැබෙන්නේ. එතකොට එහි මාතිකා වර්ණාවේ තියෙන අතීත අනාගත පච්චුප්පන්නානං ධම්මානං සංකිපිත්තා වාත්තානේ පඤ්ඤාති කියන එක පිළිබඳව එහි පදගත අර්ථයන් විස්තර කරනවා. එතකොට මං ගිය සැරේ මතක් කරා මේ අතීත අනාගත පච්චුප්පන්න ධර්මයන් ක්ෂණ වශයෙන්, භව වශයෙන්, ඒ වගේම සන්තති වශයෙන්, අද්ධාන වශයෙන් මේ විදිහට මේ පච්චුප්පන්නය ඒ වගේම අතීත අනාගතය කියන මේ දේවල් අපිට බෙදලා ඒවා තේරුම් ගන්න පුළුවන් කියලා. ඉතින් මේ එහිදී අපි මතක් කරා මේ භවවසයෙන් හෝ එහෙම නැත්තං ඊළඟ අපි කතා කරපු ඒ බෙදී මුලින් ක්ෂණවසයෙන් හෝ භවවසයෙන් හෝ ගන්නේ නැතුව මේ සම්මර්සන ඥානයේදී අපි ගන්නේ සන්තති පච්චුප්පන්නය තමයි අපි මුලින්ම විපස්සනාවට ගන්නවා කියලා අදහස් කරේ. ඒක ගිය සතියේ මට ඒක පෙන්වන්න බැරි වුණා. මෙතන ඒ කාරණාව අපිට තියෙනවා. එතකොට අතීතනාගත පච්චුප්පන්න ධම්මාන සංකීපිතා වවත්තානි පඤ්ඤාති එත්ත අත්තනෝ ස්වභාවං. එතකොට තමන්ගේ ස්වභාවය උප්පාදාදීකණං වා පවත්වා තමන්ගේ ස්වභාවය අපි කියන්නේ රූපේ එහි ස්වභාවය උප්පාද තితి භංග කියන ක්ෂණයට පැමිණි හෝ එහි පවතින පවත්වා පවතින ස්වභාවය අතික්කන්තාති ඒ ඉක්ම ගිහාම අතීත කියලා කියවනවා තදුබයම්පින අනාගත. එතකොට ඒ උපාදාදි ක්ෂණයට පැමිණීම හා ඒ ඉක්ම වීම කියන මේ ධර්මතා දෙකටපත් නොවුණු ධර්මයෝ න ආගත ඒ උභය ස්වභාවයටපත් නොපැමිණි ධර්මයෝ අනාගතං වසේනොත් අනාගත ධර්මෝ හැටියට තන්තං කාරණං පටිච්ච යම් යම් ප්‍රත්‍යකින් යම් යම් කාරණයකින් උප්පාදී උප්පාදාදී උද්ධං පන්නා ඒ කියන්නේ ඒ ඒ ප්‍රත්‍යයෙන් ඉපදීම් වශයෙන් උඩට පැමිණීම් වශයෙන් පවතින ධර්මයෝ පච්චුප්පන්න කියලා මේ විදිහට ධර්මයේ අපි තේරුම් ගන්නවා. එතකොට එහි අද්දා කාල වශයෙන් ගත්තාම ඔය අපි කාලය පිළිබඳව ගත්තාම ඒ කාලය සන්තති කන පච්චුප්පන්නේසු. එතකොට ඒ කාලය මෙතනදී සන්තති හාක්ෂණ පච්චුප්පන්නේ පිළිබඳව කතා කරලා තියෙනවා. එහින් සන්තති පච්චුප්පන්නං ඉදාදිප්පේතං. එතකොට මේ සම්මර්සන ඥානයේදී අදහස් කරේ සන්තති පච්චුප්පන්නේ ගැනයි කියලා මේ ධර්මයේ සඳහන් වෙනවා. තේසං අතීත අනාගත පච්චුප්පන්නං. එතකොට ඒ විදිහට අර අතීත අනාගත පච්චුප්පන්න වූ පංචස්කන්ධ ධර්මයන් ඒකේ කන්ද ලක්ෂණේ ඒකේ කන් එක් ස්කන්ධ ලක්ෂණයන් එක් ස්කන්ධයන්ගේ ලක්ෂණයන් සංකීපිතව හකුළුවල අරගෙන කලාප වශයෙන් රාසිකත්ව ඒවා කලාප වශයෙන් එකතු කරලා දැන් අතීතය අනාගත වර්තමාන ධර්මයන් මේවා අතීත ධර්මයෝ කිව්වහම අපිට රූපය ගත්තාම වර්ණ රූපේ විතරක් නෙවෙයි ශබ්ද ගන්ධ රූපයන් රස රූපයන් බොට්ටබ්බ රූපයන් ආදී මේ සියලු දේම එකතු කරලා මේ සියලු ධර්මයෝ රාසිභූත කරලා එකතු කරලා තමයි රූපය අතීත රූපේ අනිත්‍යයි කියලා ව්‍යවස්ථාපනය කරන්නේ. එතකොට ඒ විදිහට ව්‍යවස්ථාපනය කිරීම නිශ්චය කිරීම කියනවා මේ ප්‍රඥාව කියලා. එතකොට ඒ අර කියපු ආකාරයෙන් පංචපාදානස්කන්ධ ධර්මයන් නාම රූප ධර්මයන් ඔහු ආයතන වෙන්න පුළුවන් මේ හැම දෙයක්ම හකුළුවල අරගෙන රූපේ කිව්වම සියල්ල හකුළු වරාගෙන ඒ අතීත රූප ධර්මයක් තිබුණා නම් මේ සියල්ල ක්ෂය වෙලා යනවා විනාශ වෙලා යනවා කියලා ඇති කරගන්න යම් නුවණක් තියෙනවා නම් ඒ නුවණ තමයි මෙතන ප්‍රඥාව හැටියට හඳුන්වන සම්මර්සණී ඥානං කියලා ඥානයේ හැටියට හඳුන්වන. එතකොට මේ සම්මර්සන ඥානය කියන එක අපි ගිය සැරේත් පොඩ්ඩක් මේ කතා කරා. ඒ සම්මර්සන ඥානයේ හැටියට දැන් මේ සම්මා ආමාසනේ අනුමංජනේ පෙක්කනේ ඥානං මනාකොට ඥානෙන් ඒවා ස්පර්ශ කරමින් පිරිමදිමින් ඒවා හොදාකාර බලීමේ පිළිබඳව තමයි මෙතන ඥානය කියලා අදහස් කරේ. මම මුලින් මේකයි මේක විස්තර කෙර ඔබට අර ධම්මට්ටිති ඥානෙන් ප්‍රත්‍යක්ෂ කරගත්තු ඒ නවන අතීත ධර්මයට හොදාකාරව ආරෝපණය කරනවා. ඒක තේරෙන විදිහට මේක දැන් මට අතීතයේ දේ දැන් මේ තියනවා කියලා එළඹ සිටියට මේකත් ඒකාන්තයෙන් අතීතේම ඒ නාම රූප ධර්මයන් නිරුද්ධයට ගියා. නමුත් මගේ මෝඩකම ආශ්‍රව නිසා නේද මේක ඇති බවට වැටහෙන්නේ. ආධ්‍යාත්මික ධර්මයක් තියෙනවා නම් මේ ආධ්‍යාත්මික ධර්මයේද නිත්‍ය වශයෙන් ආත්ම වශයෙන් මගේ කියලා ගන්න පුළුවන් කමක් නැහැ. මේවා අනිත්‍යයි අනාත්මයි කියලා හොඳින් ඥාණයෙන් ස්පර්ශ කරමින් හිතට පෙන්වලා දෙනවා මේවා. ඇයි අපි ගාව අර ධම්මට්ඨි ඥාණයෙන් ගත්තු නුවණ තියෙන නිසා. අන්න ඒ යථා භූත ඥාණය තියලා තමයි අපි මේ අපි තුල තියෙන මුලාව ඇත්ත වශයෙන් මේවා මගේ මම නිත්‍යයි කියලා සත්‍ය හැටියට පේන භව බොරුවක් කියලා ඒක ඔප්පු කරලා පෙන්වන්නේ අර ධම්මට්ඨි ඥාණය අනුසාරයෙන් ඒ නුවණ ඒ මුලා වෙච්ච ධර්මයන්ට තියලා හොඳින් පෙන්නලා දීම පෙක්කණේ කියලා මෙතන හොඳින් ඒක හිතට පෙන්නලා දෙනවා. අපි ඇහෙන් අපි කුඩා දරුවෙකුට මොනවා හරි දෙයක් ඇස් දෙකෙන් පෙන්නනවා හා සමාන ඥානෙට වැටහෙන ආකාරයට වැටහෙන තෙක් මේව අපිට තම තමන්ගේ සම්මර්සන ඥානෙ උපයාගී කරමින් ඒ දේවල් පෙන්නනවා. අන්න ඒ නිසා ඒ සම්මර්සන ඥානෙ කියවම නිකන්ම අපි ඒ බැලීමක් නෙවෙයි. එතකොට ඒ විදිහට කලාප සම්මර්සන ඥානන්ති යත්තු මේ කලාප සම්මර්සණය කියන්නේ අන්න ඒ විදිහට අපි ඒ දේවල් බෙදලා පෙන්වීම. ඉදං හි නාම රූප වවත්තාන ඥානාන්තරං එය කොතනින්ද සම්පාදනය වෙන්නේ සම්මර්සන ඥානය කියන එක. නාම රූප අවස්ථානෙට අනතුරුව නාම රූප පච්චේ පරිග්ගහේ එතකොට ඒකට අනතුරුව උපදිනවා නාම රූපයන්ගේ ප්‍රත්‍ය බැලීම පිරිසිඳ බැලීම කියන මේ නුවණය දෙකෙන් උපදින ධම්මට්ඨි ඥානෙ තිතස්ස. අන්න මේ නාම රූප පරිච්ඡේද ඥානේ හා පච්චේ පරිග්‍රහ ඥානේ ඇති කෙනාට ධම්මට්ඨි ඥානේ සාධනේ වෙනවා. අන්නේ ධම්මට්ඨි ඥානේ තිතස්ස ඥානේ ධම්මට්ඨි ඥානේ හිටිය උට ඉන්න කෙනාට සම්පාදනය කරගත්තු කෙනාට යං කිංචි රූපං අතීතනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධාවා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යන් දූරේ සම්තිකේ වා සබ්බං රූපං අනිච්චතෝ අවත්තේති වවත්තාපේති ඒකං සම්මස්සන දුක්ඛතෝ අවත්තාපේති ඒකං සම්මස්සන අනත්තතෝ අවත්තාපේති ඒකං සම්මස්සන අන්ති ආදී ඒ විදිහට නයේන අන්න ඒ කියපු ණය විපස්සනාව කියලා කිව්වේ න්‍යායට ලක් කරලා උත්ත සම්මස්සන වශයෙන් ඒ අර ඉහත කියපු ආකාරයට සම්මර්සණය කිරීම නිසා ඒකස්මින් ඛණ්ඩේ තිලක්කණං ආරෝපෙත්වා ඒ විදිහට අර එක් එක් ස්කන්ධයන්ට මේ තිලක්ෂණය ආරෝපණය කරලා අර හටගෙන නිරුද්ධ වෙන බව තමන්ට කැමති ආකාරයෙන් නොපවතින බව ඒ වගේම නිරන්තරයෙන් දුකෙන් පෙළෙන බව මෙහි සැපයක් නැති බව කියන මේ නාම රූප ධර්මයන්ගේ එහිට ආවේනික ලක්ෂණය ඒ ධර්මයන්ට ආරෝපණය කරලා සම්මර්සණය කිරීම කලාප සම්මර්සණය ඥානය උපදිනවා. ඒ විදිහට තිලක්ෂණයට ආරෝපණය කරලා විපස්සනා කරන කෙනාට කලාප සම්මර්සණ ඥානං උපජ්ජති. කලාප සම්මර්සණ ඥානය උපදිනවලු. එතකොට අන්න අර කලාප සම්මර්සණ ඥානය එහෙම නැත්නම් අපි කියපු මේ සම්මර්සණ ඥානය කෙනෙකුට උපදින්නේ අර අනිත්‍ය ධර්ම කියන ඒවා හොඳ හැටි තේරුම් අරගෙන ඒ ධර්මයන්ගේ ලක්ෂණ හොඳට අවබෝධ වෙච්ච කෙනා. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි අනිත්‍ය ධර්ම කියලා කිව්වේ මොනවද? රූපය, පඨවි ධාතුව, ආපෝ ධාතුව මේ අනිත්‍ය ධර්මයක්. තේජෝ ධාතුව අනිත්‍ය ධර්මයක්. ඇහැ කියන එක අනිත්‍ය ධර්මයක්. ඇයි ඒකට අනිත්‍යයි කියලා කියන්නේ? මේ රූප ධර්මියෝ ප්‍රත්‍යයෙන් හටගෙන ප්‍රත්‍ය නැති වෙනකොට නිරුද්ධ වෙන නිසා, හටගත් සැනින් බිඳිලා යන නිසා ආකාර විකාරභාවයට පත්වෙන නිසා ඒක නිතර ක්ෂය වෙන වැයවීමේ ස්වභාවය කයවීම ස්වභාවයෙන් යුක්තයි වැයවීමේ ස්වභාවයෙන් යුක්ත නිසයි මේකට අනිත්‍යයි කියලා කියන්නේ කියලා අර ධර්මයන්ගේ ලක්ෂණ තමයි අර ක්ෂය වෙන ස්වභාවය හටගත් සැනින් බිඳිලා යන බව තමයි අනිත්‍ය ලක්ෂණය. ඒ වගේම ආකාර විකාර වෙන බව කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං කියපු මෙන්න මේ ධර්ම ස්වභාවයයි අනිත්‍ය ලක්ෂණය. ඒ ලක්ෂණය අර පරමාර්ථ ධර්මයට ආරෝපණය කර කර බලන්න බලන්න අතීත ධර්මයන් විසේ අනාගත ධර්මයන් විසේ වර්තමාන ධර්මයන් විසේ ආධ්‍යාත්මික බාහිර මේ හැම ධර්මයක් විසේම ඔය විදිහට විපස්සනාව පවත්වනකොට අන්‍යයට අර කලාප සම්මසන ඥානයේවත් සම්මර්සන ඥානය සම්පාදනය කරගන්න ලැබෙනවා. අන්න එතකොට දැන් මෙතනදී අපි කතා කරේ ඒ සම්මර්සන ඥානයේ මාතිකාවරණාව පිළිබඳව. එතකොට ඒ සම්මර්සන ඥානය කියන්නේ මොකක්ද? මේ කතං අතීතනාගත පච්චුප්පන්නානං ධම්මානං වවත්තානේපි පඤ්ඤා සම්මර්සනේ ඥානං කියපෝ ඒ පදගතාර්ථයන්ගේ තියෙන අර්ථ විභාගයේ මොකද්ද? සම්මර්සන ඥාන කියන්නේ මොන අවස්ථාවටද කියන එකයි අපි මේ මාතිකාවරණයෙන් විස්තර ගත්තේ. එතකොට මේ හැම එකකින්ම අපිට පැහැදිලි වෙන කාරණාවක් තමයි මේ නාම රූප පරිච්ඡේද ඥානේ පත්‍ය පරිග්‍රහ ඥානේ කියන මේ දේවල් මේ හැම ඥානයකටම පුදුමාකාරව උපකාර වෙනවා. ඒ නිසා මේ විදර්ශනා භූමිය කියන එක අපි හොඳින් දාගත යුතුයි කියන එක මම නැවත නැවත ඔබට මතක් කරනවා. එතකොට අන්න ඒ විදිහේ සම්මර්සන ඥානයක් උපදවාගත්තු කෙනා ඊළඟ මේ උදයබ්බේ ඥානයේ සඳහා යෑම සඳහා සුදුසුකම් ලබනවා. ඉතින් නමුත් මේ ණය විපස්සනාව ඔය විදිහට විදර්ශනා කරාට කෙනෙකුට මේ ස්කන්ධයන්ගේ සයවීම අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙලා පේන්නේ නැත්තම් ප්‍රකට වෙලා පේන්නේ නැත්තම් වැටහෙන්නේ නැත්තම් ඔහුගේ මේ ඉන්ද්‍රියන්ගේ දියුණු නැති බව සද්ධාව සති විරිය සමාධි ප්‍රඥා ආදී ඉන්ද්‍රියන් ඔහුගේ තවම මෝරලා නැති නිසා තමයි ඒක ඒ ණය විපස්සනාව තුළින් කෙනෙකුට මේ සම්මර්සන ඥානය සම්පාදනය වෙන්නේ නැත්තේ. එහෙම සම්පාදනය නොවෙච්ච කෙනාට ඒ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කර ගැනීම සඳහා ඒ පුරාණ අටකථාචාර්යන් වහන්සේලා මේ ඒ ඉන්ද්‍රියන් දියුණු කර ගැනීම සඳහා සිදු කරන මානසිකාර වැඩපිළිවෙලක් තමන්ගේ මේ යෝගාවචර ඒ භාවනා ක්‍රමය ට එකතු කරගත යුතු මේ ධර්ම කරුණු විශේෂයෙන් අපි මේ විපස්සනාවට අදාළ කරගත යුතු ධර්ම කාරණා රාශියක් පිළිබඳව සඳහන් වෙනවා. මේ විසුද්ධි මාර්ගයේ මේක සඳහන් වෙනවා. මම මේ ඔබට මේ පෙන්වන්නේ විසුද්ධි මාර්ගයේ මග්ගා මග්ගඥාන ලස්සන විසුද්ධියේ යටතේ තියෙන එක. මොකද මේ අපි අර මේක සප්ත විසුද්ධි අනුසාරේනොත් කතා කරන නිසා මේ සම්මර්සන ඥාණය කියන එක තුලින් තමයි එයාට අර විසුද්ධි අනුසාරයෙන් ගත්තාම මග්ගා මග්ගඥාන දර්ශන විසුද්ධිය සම්පාදනය වෙන්නේ. එතකොට මග්ගා මග්ගඥාන දර්ශන විසුද්ධිය ලැබෙන්න නම් ඕ සම්මර්සන ඥානය කියන එකෙන් පටන් අරගෙන එහෙ සම්මා සම්පාදනය කරගත යුතුයි. එතකොට ඒ විසුද්ධි මාර්ගයේත් අපිට සඳහන් වෙන්නේ මේ සම්මර්සන මේ මග්ගා මග්ගඥාන දර්ශන විසුද්ධිය සම්පාදනය කර ගැනීමට නම් මේ සම්මර්සන ඥානයේ කෙසේ කළ යුතුද කියන එක පිළිබඳව ඊටම සවිස්තර විස්තරයන් මේ විසුද්ධි මාර්ගයේ සඳහන් වෙනවා. ඒකත් අපි ටිකක් කාල වේලා තිබුණොත් මතු කරලා ගමු. නමුත් අපි සම්මර්සන ඥානයේ පිළිබඳව අපි කතා කළා. එතකොට ඒ ණය විපස්සනාවෙන් ඒක සම්පාදනය වෙන්නේ නැති යෝගාවචරයා මෙන්න මේ විදිහට ඒ යෝගය තමන්ගේ භාවනාවන් වෙනස් කළගත යුතුයි කියලා සඳහන් වෙනවා. එහි අපි ඒ කාරණා ටිකක් ගොඩක් වැදගත්. ඒකත් අපි මේ වෙලාවේදී කතා කරගනිමු. යස්ස පන ඒවන් ණය විපස්සනා යෝගං කරෝතෝපි ණය විපස්සනාන සම්පජ්ජති. එතකොට එතනදී කිව්වේ මේ අර කියපු ණය විපස්සනාව සම්මර්සන ඥානය අතීත අනාගත වර්තමාන ආදී වශයෙන් ඒවා ආයතන වශයෙන් පටිච්චසම්පාද වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විපස්සනා කරන කෙනාට ඒ ණය විපස්සනාව යෝග අරඹලා එය ඔහුට සම්පාදනය වෙන්නේ නැත්තම් තේන නව ආකාරයේ ඉන්ද්‍රියානි තික්කානි භවಂತಿ. එහෙම නැති කෙනාට මේ ආකාර නවයකින් තමන්ගේ ඉන්ද්‍රියම් තියුණු කළ යුතුයි, දියුණු කරගත යුතුයි. ඒ මොකද්ද නව ආකාරය? uppan uppannaan sankaraṇaṁ kayameva passati. එතකොට එතන කියනවා uppan uppan සංස්කාර ධර්මයන් ක්ෂය වශයෙන් බැලිය යුතුයි කියලා. එතකොට ඒ ක්ෂය වශයෙන් බැලීම කියලා අදහස් කරේ සංස්කාරයන් ක්ෂය නොවන නොබිදෙන ආකාරයෙන් නොබැලිය යුතුයි. ඒවා මේ අවස්ථාවේදී තමන් හැම වෙලාවෙම මේවා අර තියනවා ඉන්නවා නිට්ටයයි කියලා හිතට ගණ්ඩ තියෙන එක නතර කරගන්න ඕනේ. එහෙම හිතට ඒ විදිහට බලන්න දුන්නොත් කවදාවත් තමන්ගේ අර සම්මර්සන ඥානයේ තිලක්ෂණය දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා හැම මොහොතෙම අපි මේ පරයන්කෙන් භාවනා කරන වෙලාව විතරක් නෙවෙයි හැම වෙලාවෙම අර හිතට ඉන්නවා තියෙනවා නිට්ටයයි කියලා ඇති වෙන මුලාව ආසේවනේ නොවන ආකාරයට තමන් වර්ග බලාගත යුතුයි. ඊට පස්සේ සංකාරයන්ගේ සයවීම බිඳියම අස්පනා පිට දකින අවස්ථාවේදී යම් ආකාරයෙන් එය ආකාරයෙන් එය සයවීම බිඳියම අද්දකීද ඒ අද්දකණන් අපි අර ප්‍රත්‍යක්ෂයෙන් ධම්මඥානින් අද්දකණන් එලෙසින්ම විනිශ්චයකට යුතුයි. සෙන් විනිශ්චයකට යුතුයි කියලා කියනවා. ඒක මෙතන වැදගත් වෙනවා. ඒ අපි කියපු අර ධම්මට ඥානින් අද්දකපු දේ එය විදිහටම තමන්ට වැටහෙන සංස්කාරයක්. දැන් උදාහරණයක් වශයෙන් මේ uppan uppan සංඛාරාණං කියලා කිව්වේ අපි කියමුකෝ අපි පරියංක භාවනාවේ ඉඳලා අපි සිහියෙන් මේ භාවනා කරනකොට හිතට වැටහෙන දේවල්, දැකපු දේවල්, අහපු දේවල්, රස විඳපු දේවල්, අතීතේ දේවල්, අනාගත දේවල්, තමායයි කියලා හිතෙන දේවල්, එහෙම නැත්නම් මේ ශරීරේ දැනෙන තද වෙන සීතල උණුසුම් ගති ආදී මොන ආකාරයකින් හෝ යමක් දැනෙනවා නම් මේ සියල්ල සංස්කාරයයි. ඒ කියන්නේ ප්‍රත්‍යයෙන් හටගත්තු නාම රූපයන් නිසා තමයි මේ හැම දෙයක්ම වැටෙන්නේ. ඒතකොට යම් තාක් හිතට මොනවා හරි වැටෙනවනම් තමන්ට වටපිටාව තියෙනවා කියලා හරි මම ඉන්නවා කියලා හරි ආදී වශයෙන් මේ වැටෙන සංස්කාරයන්. මේ හැම දෙයක්ම මේ ප්‍රත්‍යයෙන් හටගත්තු සැනින් බිඳිලා යනවා කියලා කෙටියෙන් සේ වශයෙන් අනිත්‍යයි කියලා මොන දේවල් වැටුණත් එක දිගට සම්මර්සණය කරමින් යනවා. ඒ සම්මර්සණය කරනකොට අර අපි ධම්මට්ටි ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරගත්තු ආකාරයටම පුළුවන් නම් Tamanට මේ වැටහෙන ස්වභාවයට හිතට අරමුණු වෙන අතීතයේ දැකපු ආපු දේවල්, ශබ්ද, ගන්ධ, රස ආදී හැම අරමුණකටම අර අපි මුලින් ප්‍රත්‍යක්ෂ කරගත්තු ආකාරයෙන්ම නුවණ තියා බලන්න පුළුවන් උනොත් එයාගේ හිත වේගෙන් සංසිඳනවා, විපස්සනා සමාධිය වේගෙන් උපදිනවා. එයාට මේ ප්‍රඥාව තීක්ෂණභාවයට ගිහිල්ලා එයාට හිත කය සෝමනස්ස සාගයටපත් වෙලා ප්‍රීති ප්‍රමෝදේ හටගන්නවා. එයාට හරියට ඒ පරමාර්ථ ස්වභාවය ඇති වෙන නැති වෙන ස්වභාවය තියාගන්න පුළුවන්. ඒ නිසා මුලින් ඒම වැටහුනේ නැතත් මේක කියනවා මම මේ ඔබට මේ විස්තර කරනවා මම සිංහලෙන් යම් කරුණු ටිකක්. ඒ සිංහලෙන් කරුණු ටික මම ගත්තේ මේ බුරුමයේ වැඩ හිටි මේ මහා සීසයාඩෝ ස්වාමින් වහන්සේ විසින් උන්වහන්සේ ප්‍රචලිතයි, ලංකාවෙත් ගොඩක් ප්‍රචලිතයි. ඒවගේම බුරුමේ බොහෝම ප්‍රායෝගිකව විපක්සනා කරලා භාවනාව අත්දැකපු, ඉතින් අභිඥාදී මේ දේවල් පවා පත්වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් හැටියට ප්‍රකටයි. ඉතින් මේ උන්වහන්සේ ගැන මම දන්නේ මේ කෙනකෙනා විවිධ මත අදහස් තියෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේගේ ඒ විපස්සනා ඥානයන් පිළිබඳ විස්තර බලනකොට හුදෙක් මුන්නහන්සේ මේවා ප්‍රායෝගික අත්දැකීමින් ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කරමින් කරපු විස්තර බව වැටහෙනවා. ඉතින් ඒ නිසා ඒ ගත යුතු දේවල් තියෙනවා නම් මම ඉතින් ඒවත් ගන්න උත්සාහවත් වෙනවා. මොකද බොහෝ බණ භාවනා කරමින් තමන්ගේ ජීවිතේ ප්‍රායෝගික යොදා ගන්න උත්සාහවත් වෙච්චි ස්වාමීන් වහන්සේනවා. ඉතින් ඒ උන්වහන්සේගේ පොතේ තමයි මේ කාරණා ඇතැම් කාරණා තියෙනවා. එහිදී සඳහන් වෙනවා තමන් ඒ විදිහට බලනවා වගේම සයවීම නොදකින, බිඳීම නොදකින මුල් කාලයේදී වුණත් කරුණු කාරණා යුක්තියුක්ත සොයමින් පමා නොවී ඒවා තමන්ට මුල් කාලේ වැටහුණේ නැතත් ඒවා එලෙසින්ම අර විදිහට අනිත්‍ය වශයෙන් ක්ෂය වෙන ආකාරයෙන් බල බලා යා යුතුයි කියලා. ඒ බාල බලා යනකොට තමන්ට ටික ටික මේ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම පේන්න ගන්නවා. ඉතින් ඔය කාරණාවට තමයි මෙතන අදහස් කළේ uppannānaṁ saṅkāraṇaṁ khayameva passati කියලා. ඕක තමයි මූලික වැඩපිළිවෙලේ මේ හදවත. ඊට පස්සේ මේක කරන්නේ කොහොමද? මේ uppannopan saṅkāra dharmayan ක්ෂය වශයෙන් අනිත්‍ය වශයෙන් බලන එක කිරීමේදී තත්ත්‍ච සක්කච්ච කිරියාය සම්පාදේති. මේක සකසාම කරන්න ඕනේ. ඒ කියන්නේ විපස්සනා ඥාන සාධනේ කටයුතු සයවීම බිඳියාම යථාකාරයෙන් දැක දැනගත හැකි වෙන පරිදි සාදරව ආදරයෙන් ගෞරවයෙන් මෙව මෙනෙහි කරන්න කියලා කියනවා. ඒකට තමයි සක්කච්ඡකාරී සම්පාදේති කියලා කියන්නේ. ඊට පස්ස සාතච්ඡ කාර්යය සම්පාදේති. සාතච්ඡ කාර්යය, මේ සාතච්ඡ කාර්යය කියලා කියන්නේ ඒ තමන් ඒ පටන්ගත්ුනේ භාවනා වැඩපිළිවෙල අතරක කඩවෙන්න නොදී, මානසිකාර්ය දුර්වල වෙන්න නොදී, සමහර විට අපි පැයක් විතර භාවනා කරලා ඉවරලා නැගිටලා මේක සම්පූර්ණ ඇතහැරලා ආපහු අර නිත්‍යයි ආත්මයි කියන ඒවා අපි ඒවා හිතට වැඩෙන්න දෙනවා. ඉතින් අන්න මෙහෙම දුන්නාම මේ භාවනාව අතරදි කැඩිලා යනවා, බිඳිලා යනවා. එහෙම වෙච්ච කෙනාට මේ ඉන්ද්‍රියන් තීක්ෂණ භාවයට යන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ සාතච්ඡ කිරියාය සම්පාදේති කියලා කියන්නේ ඒවා අතරක කැඩෙන්නේ බිඳෙන්නේ නැතිව ඒවා බාධක ඉන්න නොදී අපි වෙන වෙන දේවල් වලට හිත ගිහිල්ලා මේ හිත විනාශ වෙන්න නොදී අඛණ්ඩව මේ මානසිකාරේ පවත්වමින් ආරක්ෂා කරගෙනම යා යුතුයි. ඒකට තමයි සාතච්ඡ කිරියාය සම්පාදේති කියලා කියන්නේ. ඊට පස්සේ සප්පාය කිරියාය සම්පාදේති. සප්පාය කිරියාය සම්පාදේති කියලා කියන සප්පාය කියලා කියන්නේ එතකොට ඒ අර අපි තිලක්ෂණය නගමින් අර උපන් සංස්කාර ධර්මයන් විපස්සනා කරනකොට සප්පාය කිරියාය. සප්පාය කියලා කියන්නේ මෙතන සප්පාය කරුණු හතක් බොහෝ සප්පාය කරුණු තියෙනවා. ඒතකොට සප්පාය අසප්පාය කියන මේ දේවල් ප්‍රධාන වශයෙන් හතකට බෙදලා තියෙන මේ ධර්ම ග්‍රන්ථවල විසුද්ධි මාර්ගෙහි මත ඒ කතාව තියෙනවා. ආවාස සප්පාය, ගෝචර සප්පාය, ඒ වගේම බස්ස සප්පාය, පුද්ගල සප්පාය, භෝජන සප්පාය, උතු ඉරියාපත ආදී වශයෙන් මේ විදිහට සප්පාය කරුණු තියෙනවා. එතකොට අපි මේ කාලයේදී අසප්පාය නිවාස ආවාසයන් සේවනයේ නොකළ යුතුයි. ගෝචරයන් අසප්පාය ගෝචරයන් කෙලෙස් ඇතිවෙන හිත විසිරෙන ඒ ස්ථානවල ඇසුරු නොකළ යුතුයි. එබඳු තැන්වල නොයා යුතුයි. අසප්පාය පුද්ගලයන් ඉතාමත් විසිරුණු කෙලෙස් සහිත මුලා ස්වභාව කොට ඇති පුද්ගලයන් අසමාහිත පුද්ගලයන් සේවනයේ නොකළ යුතුයි. ඒ වගේම අසප්පාය භෝජන තමන්ගේ සෙම වැඩි වෙන, ඕස්නේ වැඩි වෙන, ඒ වගේම තමන්ට යම් රෝග නිධානයක් තියෙනවා නම් මේවා ඇවිස්සෙන ආකාරයේ භෝජනයන්ගෙන් අපි පරිස්සම් වෙන්න. ඒක අසප්පාය භෝජනයක්. එවාගේම අසප්පාය ඍතු ඉරියාපතයන් අසප්පාය ඍතු සමාහිත අධික සීතල තැන් වලට අපි යනවා අධික උෂ්ණ තැන් වලට ගියාම අපි මේ භාවනාව කරගන්න බැරි වෙනවා ඒ වගේම අසප්පාය ඉරියව් සමහර විට තමන්ට නුසුදුසු නොපුරුදු ඉරියව් අපි මේ භාවනාවට යොදා ගැනීම නිසාත් අර කියපු ආසන කුසලතාවයේ නැති නිසාත් සමහර අයට මේක අඛණ්ඩව කරගන්න බැරි වෙනවා ඉතින් අන්න ඒ නිසා මේ අසප්පාය කරුණු වලින් වැළකීලා සප්පාය කරුණු තමන් තුළ එකතු කර ගැනීමෙන් මේ භාවනාව ඉදිරියට ආයා යුතුය. ඒකත කරන සප්පාය කිරියාය සම්පාතේති. සමාදිස්සච නිමිත්තක් ගාහේන සමාධියේ නිමිත්ත ගත යුතුය කියලා කියනවා. මේ සමාධියේ නිමිත්ත ගැනීම කියන්නේ යම් ආකාරයකට අපි මෙනෙහි කරනකොට මනසිකාරයේ පවත්නකොට සමාධිය බලවත්ව වැඩේ නම් ඒ ආකාරයේ සිත තබාගෙන ඒ අනුව මෙනෙහි කර යුතුයි. ඒ කියන්නේ කොයි ආකාරයෙන් මෙනෙහි කරනොත්ද මට මේ සමාධිය දියුණු වෙන්නේ? යම් වෙලාවක තමන්ගේ සමාධිය දියුණුපත් වුණා නම් ඒ දියුණුවනේ මොන වෙලාවේ මොන ආකාරයෙන් මොන මනසිකාරයක් පවත්නකොටද මේ සමාධිය මට ඉපදුනේ කියලා ඒ සමාධිය ඇති වෙච්ච ආකාරයෙන් නිමිත්ත ගන්න කියලා කියන්නේ මේ විදිහට මේ ආකාරයෙන් මානසිකාරණය කරනවායි මගේ හිත සමාධිය උනේ කියලා. මෙන්න මේ නිමිත්ත ගැනීම සමාදිස්ස නිමිත්තක් ගාහේන කියන මේක ඉතාමත් වැදගත්. මොකද මේ අපේ භාවනාව යම් විදිහකින් අතරමඟ කඩ වුණත් මේ නිමිත්ත ඉගෙනගෙන තියෙන කෙනාට නැවත ඇවිල්ලා ඒ අතීතේ කරපු ආකාරයෙන් හොඳට සිහි කරගෙන මම වෙනදා සමාධිය ඇති කරගත්තේ මෙන්න මේ කමඨහණින් මේ විදිහට මෙනෙහි කරනකොටයි කියලා ඒ ආකාරයෙන් හිත පවත්වාගෙන යනකොට නැවත තමන්ගේ සමාධිය ගොඩනැගිලා එනවා. ඒ විදිහට තමයි ඒ අතීතේ හිටපු ස්වාමීන් වහන්සේලා ධ්‍යාන පවා මේ තමන්ගේ ඒ නැවත ඉක්මනට උපයාගත්තේ මේ නිමිත්ත ග්‍රහණය කර ගැනීම. එනිසා මේ සමාදිස්ස නිමිත්තක් ගාහේන කියන කාරණාවත් වටිනවා. එතකොට මෙතන විපස්සනාව සමාධිය ගැනයි මෙතන කියන්නේ. නිකම්ම අපි අර කියන කසිනාදී සමාධියක් ගැන නෙවෙයි විපස්සනා සමාධියක් ගැන. එතකොට ඒ කෙනකෙනාට මේ විපස්සනා සමාධිය විවිධයි. මානසිකාරයේ විවිධයි. කෙනෙක් රූපේ සම්මර්සණය කරන විදිහට නෙවෙයි තව කෙනෙක් රූපේ සම්මර්සණය කරන්නේ. ඒ වගේම තව කෙනෙක් ධාතු වශයෙන්, තව කෙනෙක් පිළිකුල් වශයෙන්, තව කෙනෙක් ආයතන වශයෙන්. ඒ නිසා මේ විවිධයි. අන්න ඒ නිසා කෙනකෙනාගේ විපස්සනාව තේරුම් අරගෙන මම මේ විදිහට විපස්සනා කරනකොටයි මට ඒ විපස්සනා සමාධිය උපදින්නේ. මට මේ විදිහට මෙනෙහි කරනකොටයි කියලා කෙනකෙනාගේ විපස්සනා චාරය. ඒකට කියන විපස්සනා චාරය කියලා විපස්සනාවේ ආකාරය තමන් හොඳට ඉගෙනගත යුතුයි. ඉතින් මේවා මේ විශේෂයෙන් මේ භාවනා කරන අය හොඳින් දැනගත යුතු කාරණා. ඊළඟ බොජ්ජංගානංච අනුපවත්තන තාය. බොජ්ජංග වශයෙන් තමන්ගේ සිහිය මනස පැවැත්වීමත් අපි මේකේදී කළ යුතුයි කියලා කියන. එතකොට බොජ්ජංගානං අනුපවත්තන තාය කියලා කිව්වේ යම් වෙලාවක අපේ හිත කුසීත ස්වභාවයට ගියොත් ඒ කුසීත ස්වභාවයට ගියොත් එම ඒ වෙලාවේ අපේ හිත තුල ඒ කුසීත ස්වභාවේ ලීන ස්වභාවයෙන් අයින් කර ගැනීම සඳහා හිතේ ප්‍රීති සම්බොජ්ජංගයේ විරිය සම්බොජ්ජංගයේ ධම්මවිජේ සම්බොජ්ජංගයේ ඇති වෙන ආකාරයෙන් යෝනිසෝ මනසිකාරේ පවත්තන. එතකොට අර කුසීතකම කම්මැලිකම නැති වෙලා යනවා. හිතට සතුටු වෙන ආකාරයට මනසිකාරේ පවත්තන. හිතට නැවතනම රුකුළු දෙනවා, උත්සාහවත් කරනවා. මේක විරිය සම්බොජ්ජංගයට අනුගත වෙනවා. ඒ වගේම දහම් කරුණු නුවණින් හොඳට මෙනෙහි කරනවා. එතකොට අර ධර්මයේ අර්ථයේ රසයේ තේරෙනකොට අර කම්මැලිකම නැති වෙලා යනවා. ඉතින් අන්න ඒ විදිහට ඊට පස්සේ යම්කි විදිහකින් තමන්ගේ හිත මේ භවනා කරනකොට හිත විසිරීමට උද්දච්චයට ගියොත් ඒ උද්දච්චයට ගියපු කෙනා ඒකෙන් නැගී සිටීම සඳහා හිත තමන්ගේ පස්සද්ධි සම්බොජ්ජංගයේ සමාධි සම්බොජ්ජංගයේ උපේක්ඛා සම්බොජ්ජංගයේ කියන මේ බොජ්ජංගයන් දියුණු වෙන ආකාරයෙන් මනස පවත්තන්නේ. උද්දච්චයට ගියපු කෙනා නැවත නැවත ධම්ම මනසිකාරයන් ඔස්සේ හිත පවත්තන්නේ නැහැ. එතකොට තවත් විසිරෙන්න පුළුවන්. එනිසා සමත නිමිත්තක හිත ඒකාග්‍ර වෙන ආකාරයෙන් එක් අරමුණක් තුළ හිත පවත්වනවා වැඩි වේලාවක්. ඒක තමයි සමාධි සම්බොජ්ජංගය කියලා කියන්නේ. ඒ වගේම සමහර විට අපිට මේ අරමුණු ඔස්සේ විවිධ අරමුණු ඔස්සේ හිත දුවනවා නම් ඒ වෙලාවදී මේ සියලු අරමුණු කෙරෙහි මධ්‍යස්ථතාවයෙන් හිත පවත්වා ගන්න. උපේක්ඛා සම්බොජ්ජංගය. ඒ වගේම පස්සද්ධි සම්බොජ්ජංගය හිත කය සැහැල් වෙන ආකාරයෙන් ඒ සැහැල් වෙන ආකාරයේ නිමිත්තක හිත තියාගෙන තියෙනකොට අන්න අර උද්දච්ච කුච්චය හිතේ අර විසිරෙන ගතිය නැති වෙලා යනවා. ඉතින් මේ විදිහ උපායනුත් කරනවා තමන්ගේ හිතට නීවරණ ධර්මයක් ආවහම මේ බොජ්ජංග ධර්මයන් යොදාගෙන ඒ අනුක අනුසාරයෙන් මනස පවත්වලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන බහල ඇති බොජ්ජංග සංයුතයේ යම් වෙලාවක ගින්නක් නිවීමට යනවා නම් ඒ වෙලාවේ ගින්න තමන්ට අවුලවා ගන්න ඕන නම් වැඩි කර ගන්න ඕන නම් එයා යම් කිසි කෙනෙක් ඒ ගින්නට අමු තනකොළ අමු ගොන අමු ගොම ඒ වගේම දියමුසු දේවල් දානවා නම් ඒ ගින්න දියුණු වෙන්නේ වැඩි වෙන්නේ නැහැ. ඒක නිවිලා යනවා තව තවත්. ඒ නිසා යම් වෙලාවක කුසීතට ගියපු වෙලාවක හිත කම්මැලි වෙච්ච වෙලාවක එයන් සමාධි නිමිත්ත මාසේවනේ කරන්න යනවනම් එයා පස්සද්ධිය මාසේවනේ කරන්න උපේක්ෂාව බොජ්ජංගේ මාසේවනේ කරන්න යනවනම් තවත් කුසීතට යනවා කියලා. ඒ නිසා ඒ වෙලාවට හරියට අර නිමීගෙන යන ගින්නක් අවුලවා ගන්න නම් වියලි දර වියලි කොළ ඒ වගේම තමන් වාතයේද නිරන්තරයෙන් සංපේෂණය කර යුතුයි. මේ වෙලාවට අන්න අර ගින්න වැඩි වෙලා යනවා වගේ කුසීතට ගියපු කෙනා ඒකෙන් නැගී හිටින්න නම් තමන් විරියට මෙනෙහි කරන්න ඕනේ, ප්‍රීතියට මෙනෙහි කරන්න ඕනේ, ධම්ම විජය වශයෙන් දහම් කරුණු මෙනෙහි කරනකොට අන්න ඒක නැති වෙලා යනවා. ඒක තමයි බොජ්ජංගානංච අනුපවත්තනතාය කියලා කිව්වේ. ඊට පස්සේ කායේච ජීවිතේච අනපේක්කතං උපට්ඨාපේති. කාය ජීවිතයන්ගේ ආසාව අත්හැරේතු ජීවිත ආසාව අත්හැරලා මේ භාවනාවට අපි පිවිසෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි මේ කය කෙරෙහි තියෙන අධික ඇලීම ආසාව නිසා ජීවිතය කෙරෙහි තියෙන ඇති ආසාව නිසා සමහර විට මගදී මේ භාවනාවේදී සිද වෙන ඇතැම් ඇතම් කාරණා නිසා අපි ඒ භාවනාව අඩපණ කරගන්නවා. ඒ නිසා සමහර විට නොඑක් දෙනාගේ නොඑක් දේවල් නිසා හදිසිය වෙන ඍතු විපර්යාසයන් නිසා හදිසිය වෙන ලෙඩ රෝග නිසා සමාහිත භාවනාව අත්හැරලම දාන හොඳට දියුණු වෙලා ආපු අවස්ථාවල පවා මේ තමන්ගේ කයට තියෙන ඇති බැඳීම නිසා සමහර විට අර භාවනාව අඩපණ කර ගන්නවා. ජීවිතාසාව නිසාත් ඒක වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ කාය ජීවිත අපේක්ෂාවෙන් තොරව වීරිය වඩනවලු. එතකොට තමයි එයාට පුළුවන්කම තියෙන්නේ අර කුමන බාධකාවත් ඒ බාධාව මැඩගෙන බැනගෙන ඉදිරියට යන්න පුළුවන්. ඒක තමයි මේ කාය ජීවිත අනපේක්කතං උපට්ඨා. තත්ත්‍ච අබිබෝය නෙක්ඛම්මේන අන්තරාච අබ්බෝසානියං කියලා. එතකොට තමන්ට අතරතුර පැමිණෙන සියලු අන්තරායන් බාධකයන් අභිභවණය කරමින් අතහැර දමමින් අපි නීවරණ ධර්මයන් ගත්තත් අතරමැදීන කුසීතය වෙන්න පුළුවන් කම්මැලිකම එපාවීම මේ මොන දේයාවත් ඒ දේවල් වලට හිතපත් වෙන්න නොදී මේවා වීරියෙන් අනුග්‍රහ කරමින් ඒවා යටපත් කරමින් ලෙඩ රෝගාවත් මේවා යටපත් කරමින් කුමන බාධාව ආවත් ඒ අතරත එන බාධාවන් අභිභවණී කරමින් අභිභූයම් මෙක්කම් මේ නේවත්තරලා දාමින් තමන් මේ භාවනා වාරයේ සිද්ධ කරනවා. එතකොට ඒවන් උත්තං නවන්නම් ආකාරාණ ඒ ආකාර කියපු ආකාරයේ නව ආකාරයෙන් ආකාරණ වශයෙන් ඉන්ද්‍රියානි තික්ඛානි කତ୍වා අනුයි නව ආකාරයේ ඉන්ද්‍රියම් තියුණු කළ යුතුයි. මේ නව ආකාරයට තමන් භවනාව පවත්වනකොට තමන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් හොඳට තියුණු වෙනවා, දියුණු වෙලා යනවා. තමන්ගේ සද්ධාව, සතිය, වීරිය, සමාධිය හොඳට දියුණු වුණාන් පස්සේ අන්න ආපහු එයාට අර සම්මර්සන ඥානෙ, ඒ කියන්නේ මේ ස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම පේන්න පුළුවන්කමක් තියෙනවා කියලා මේ ධර්මයේ අපිට සඳහන් වෙනවා. එතකොට ඒ අපි විසුද්ධි වශයෙන් ගත්තොත් මේ සම්මර්සන ඥාණය හොඳින් දියුණු වෙච්ච කෙනාට මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය යට සම්පාදින. ඒ සඳහා මෙතන කියලා තියෙනවා අයං මග්ගෝ අයන්න මග්ගෝ මේ මාර්ගයයි මේ මාර්ගයේ නොවේ කියලා. ඒවං මග්ගංච අමග්ගංච ඒ විදිහට මාර්ගයත් අමාර්ගයත් ඤත්වා දැක තිතං ඥානං පන මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධින්නා. එතකොට මේ මාර්ගයයි මේ අමාර්ගයයි කියලා හොදාකාරව යම්කිසි කෙනෙක් තෝරා බේරා ගන්න පුළුවන් නුවණක් උපදිනවා නම් ඒ නුවණ මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය කියලා කිව්වා. එතකොට මේ මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය කෙසේද අපිට සම්පාදෙන්නේ? තං සම්පාදේතු කාමේන. ඒ සම්පාදනය කරන කෙනා කලාප සම්මන්සන සංඛාතාය ණය විපස්සනාය තාව යෝගෝ කරණීය. එහෙනම් එයාට කරන්න තියෙන්නේ මොකද්ද? අර කියපු කලාප සම්මන්සන ණය විපස්සනාවට යෝග ආරම්භය යුතුයි. භාවනාව පටන් ගත යුතුයි. එහෙම කෙනාට තමයි මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය සම්පාදෙන්නේ. කස්මා කොහොමද ඒක වෙන්නේ? ආරද්ද විපස්සකස්ස ආරම්භෝ විපස්සනාව ඇති කෙනා ඕපාසාදී සම්භවේ මග්ගා මග්ග ඥාන දර්ශන සම්භවතු. එතකොට මේ මග්ගා මග්ග ඥාන දර්ශනේ සම්භා මේ තමන්ට සම්පාදනය වෙන්නේ අර නොමගයි කියපු ඕබාස පීති පස්සබ්ද ආලෝක නිකාන්ති ආදී මේ උපක්ලේශයන් තමන්ට මතුවේවි එනකොට ඒ මතුවේවි එන්නේ මේ සම්මර්සන ඥාණය හොඳට දියුණු වෙලා එනකොට එයාට හොඳ ප්‍රීතියක් දැනෙනවා. ආලෝකයේ පහළ වෙන්න පුළුවන්. හිත කයත සංසිඳෙන්න පුළුවන්. තමන්ගේ සතිය හොඳින් එළඹ සිටින්න පුළුවන්. වීරිය ආරම්භ වීරිය ඇති වෙන්න පුළුවන්. මේ දේවල් එනකොට සමහර අය මේ මාර්ගයයි කියලා අර ඒ දේවල් ඔස්සේ යන ආලෝකයක් ඇති වෙනකොට තමන්ට නොවිරු ආලෝකයේ පහළ වෙනකොට අපේ හිත ඒකට බැස ගන්නවා. ඒකට බැසගෙන ඒකට ආස කරනවා. එහි හිත නතර වෙනවා. අන්න එයා අමාර්ගයක මාර්ගයක් නොවන තැනක හිත නතර වුණා. ප්‍රීතිය එනකොට ඒ ප්‍රීතියට ඇලෙනවා, වසඟ වෙනවා. එතකොට එයාට මාර්ගය වරදිනවා. එනිසා මේ ඕබාසාදී දසවිධ උපක්ලේශයන් පැමිණෙනකොට මේ උපක්ලේශය හොඳින් හඳුනාගෙන ඒ හඳුනාගෙන ඒ වගේ වෙන්වීම තුලින් තමයි මේ මග්ගා මග්ග ඥාන දර්ශනය උපදින්නේ. එතකොට ඒක විනිශ්චය කිරීම පිළිබඳව මේ කතා ප්‍රවෘත්තියක් එතන සඳහන් වෙනවා. අපිට කාල වේලාව ඇති වෙයිද දන්න ඒක අපිට සාකච්ඡා කරන්න. එතකොට මෙතනදී ඒක කතා කරන්නේ විනිශ්චය කරන්නේ තිස්සෝපි ලෞකික පඤ්ඤා. මේ ලෞකික පඤ්ඤා තුනක් තියෙනවා. ඥාත පරිඤ්ඤා, තීරණ පරිඤ්ඤා, ප්‍රහාණ පරිඤ්ඤා කියලා. මේ ලෞකික පඤ්ඤා තුනක්. එතකොට ඒ අනුසාරයෙන් තමයි මේක විස්තර කරන්නේ. ඥාත පරිඤ්ඤාව කියලා කිව්වේ අපි මේ පරමාර්ථ ධර්මයන්, නාම රූප ධර්මයන්, ඒ පරමාර්ථ ධර්මයන් ඒ වගේ ආවේනික ස්වභාවය දැක දැනගෙන නාම රූප පරිච්ඡේද ඥානය හා පච්චේ පරිග්‍රහ ඥානය සම්පාදනය වෙච්ච කෙනාට ඥාත පරිඥාව සම්පාදනය වෙනවා. ඒ ධර්මයන්ගේ තිලක්ෂණයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම පොදු ලක්ෂණයන් හොඳින් තේරුම්ගත්තු කෙනාට තීරණ පරිඥාව සම්පාදනය වෙනවා. ඉතින් ප්‍රහාණ පරිඥාව කියන්නේ ඊට පස්සේ මේ වගේ බිඳී යන ස්වභාවයේ තමන් වර්තමානියම අත්දකිනකොට අර නিত্য බව ප්‍රහාණය වෙලා යනවා. සුඛ බව, ආත්ම බව ප්‍රහාණය වෙලා යනවා. හොඳින් මේ තිලක්ෂණයේ වැටහිලා බිඳීම බංගය ඇති නැතිවීම පේන්න ගත්තන් පස්සේ එයාට අර නিত্যයි ආත්මයි කියලා කෙලස් ප්‍රහාණය වෙලා යනවා. ඒ මොහොතේ උට ප්‍රහාණ පරිඥාව උපදිනවා. ඉතින් මේක පිළිබඳව ටිකක් දීර්ඝ විස්තරයක් තියෙනවා මේ විසුද්ධි මාර්ගයේ සඳහන් වෙච්ච කාරණා ටික. ඒක අපිට ගියොත් අපිට මේ සාකච්ඡාවට කාලේ ඉඩහසර මදි වෙනවා. ඉතින් ඒ නිසා මේකේ හොඳ රසවත් විස්තරයක් තියෙනවා. මේ ඒක අපිට සාකච්ඡාවට හරි ගන්න පුළුවන්. එහෙම නැත්නම් මම මේක වෙනම ඊළඟ දේශනා වාරයකදී සිද්ධ කරන්න අදහස් කරනවා. මොකද මේ අපිට සාකච්ඡාවටත් නෙමේ මේ දේශනාවේ ඇති වෙච්ච ගැටලු හරි ඇතුළත මේ දේශනාව ඇතුළත යම් තේරුම් ගැනීමට අවශ්‍ය මොනවා හරි කරුණු කාරණා තියෙනවා නම් අපි ඒකටත් මේ වැඩසටහන අතරතුරේම ඉඩදිය යුතුයි. ඉතින් ඒ නිසා තව පැය භාගයක් විනාඩි 40ක් වගේ කාලයක් අපිට තියෙන්නේ. ඒ නිසා මම මගේ දේශනාව හමාර කරනවා. මේ අනුසාරයෙන් ඔබට ඇති වෙච්චි නොතේරුණු තැන් හෝ ගිය වර දේශනාවලදී හෝ මේවට සම්බන්ධ කරලා විසඳාගත යුතු යම් ප්‍රශ්න ගැටළු තියෙනවා නම් ඒ සඳහා හැම දිනාටම ඉඩ අවකාශ සලසලා දීලා මගේ මේ දේශනාව මෙතකින් හමාර කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
මම හිතනවා මේ බොහොම දෙයක් හැමදෙනි අපි විදිහට කරපු එක තමයි 40ක් වගේ කාලයක් තියෙනවා අපිට පුළුවන් ධර්ම සාකච්ඡාවට ලැබෙන්න. කලින් මිත්‍රයන්ට පස්සේ අහන අවස්ථාවක් ලබා ගන්න පුළුවන්. සර්ණස් මම ආරම්භක ප්‍රශ්නයක් විසන්න. වාසිය අපිට පහදලා දුන්නා විදිහට මේ පටිච්ච සමුප්පන්නවම සිදුවෙන දෙයක්ද කියන කාරණාව සවන්වස දැනගන්න කැමති. දැන් කියන්නේ නාම රූප භවතානය තු තන ඒ පටිච්ච සම්පන්නව නාම රූප ප්‍රත්‍ය බැලිමක් දක්වා ඒ සිදුවෙනවාද එතනම ඒ සමග ඒ ප්‍රත්‍ය වශයෙන් නැතිව ධම්මති ඥාන ඇතිවීමත් ඉතින් ඒ ධම්මති ඥාන ඇති වූ තැන ඒ තුළ තිතස්ස වීමක් සිදුවෙනවාද කියන කාරණාවත් ඒදී සිදු තැන සම්මස්සන ඥානය දක්වා ඇති වෙනවාද ප්‍රත්‍යපන්නව ප්‍රත්‍ය හේතුවෙන් කියන කාරණාව දැනගන්න කැමති ස්වාමීන් වහන්ස. ඒ වගේම ස්වාමීන් වහන්ස මේ පෙරදෙන මොකට වෙන්න පුළුවන් මේ කය වශයෙන් සහ වය වශයෙන් බලනවා යන්නේ බලන්නේ කොහොමද බලනවා කියන්නේ කොහොමද කියන එක නවත් පොඩ්ඩක් මතක කරගත්තොත් හොඳයි කියලා හිතුණා. ඒ වගේම මම මේ ප්‍රශ්න දෙක තුනක් එකතු කරනවා දන්නේ. ඒ වගේම මේ අර විසම්පස්ස ඥාන ගැන ඉස්සෙල්ලා මම ප්‍රශ්නයක් ඇහුවා. ඒ ආකාරයට තු ඥානය මේ විලක්ෂණේ යොදා විපස්සනා කිරීමද කලාප සම්මස්ස ඥානය කියන්නේ කියන කාරණා සවන්ස්. සමානව මම ප්‍රශ්න දෙක තුනක් එකතු කරලා දන්නේ.
හොඳයි. අතනදී අපි මුල්ම ප්‍රශ්නේ ගත්තහම මේ ඥාන පටිපාටිය ඒකතන පටිච්ච සමුප්පන්න භාවයක් තියෙනවා. මේ අපිට කැමැත්ත තිබුණාට ප්‍රාර්ථනා කරලා ගන්න පුළුවන් ඒව නෙවෙයි. තමන්ට ඒ ඥානය මතුවෙන්නේ ඊට සුදුසු ආකාරයේ මානසිකාරයේ කළොත් ඒ ඥානය මතුවෙනවා. ඒ අනුසාරයෙන් අපිට කියන්න පුළුවන් මෙතනත් මේ හේතුඵල ක්‍රියාවලියක් පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් තියෙනවා කියලා. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් දණු දෙකක් එකට අතුල්ලලා ගිනි උපදවා ගන්න කෙනා ඒ දණු දෙක හිමීට අතුල්ලලත් බෑ. වේගෙන් අතුල්ලන්න ගියත් වේගෙන් අතුල්ලුවොත් අධික වේගෙන් අතුල්ලුවොත් තමයි ඉක්මනට වෙහෙසටපත් වෙනවා ගිනි උපදින්න පෙර. ඉතින් ඒ නිසා ඒක අතුල්ලිය යුතු ආකාරය ස්පර්ශ කළ යුතු ආකාරය ඒ විදිහටම කරොත් ගිනි උපදීම කියන එක වෙනවා. ඒ වගේ යම් කිසි කෙනෙකුට මේ නාම රූප පරිච්ඡේද ඥානය හෝ ධම්මට්ටි ඥානය කියන එක උපදවා ගන්න නම් ඒ උපදවා ගන යුතු ආකාරය පිළිබඳව ඒ කියපු ආකාරයෙන් තමන්ගේ හිත මනස පැවැත්වීම ප්‍රත්‍ය වෙලා ධම්මට්ටි ඥානය උට පහළ වෙනවා. ඒ ධම්මට්ටි ඥානය පහළ වෙච්ච කෙනා ඒ නුවණ අනුසාරයෙන් ඔහු ඒ අර කියපු ණය විපස්සනාව අතීත අනාගත වර්තමාන ධර්මයන්ට මේ තමන් ප්‍රත්‍යක්ෂ කරු ඥානෙ හොඳින් ආරෝපණය කරමින් කෙලෙසේ ගෙවෙන විදියට හිත තැබුවාම එයාට ඒ සම්මර්සන ඥානය හෙවත් කලාප සම්මර්සණය කියන ඥාත පරිඥාව තීරණ පරිඥාව කියන එක පහළ වෙනවා. ඉතින් ඒ සම්මර්සන ඥානය සම්පාදනය වෙන්න නම් ඕට ධම්මට්ඨිති ඥානය සම්පූර්ණ වෙලා තියෙනවා. එබඳු කෙනාට අර අපි මුලින් කතා කරේ ධම්මට්ඨිති ඥානස්ස තිතස්ස. ඒ ධම්මට්ඨිති ඥානෙ හිටිය උට ඒ අනුසාරයෙන් අතීත ආදී 11 ධර්මයන් සම්මර්සණය කිරීම නිසා සම්මර්සන ඥානෙ උපජ්ජන්ති කියලා. ඒ සම්මර්සන ඥානෙ උපදිනවා කියලා. එහෙනම් මෙතන මේ නුවණ දියුණු කිරීමේ හේතුඵල ක්‍රියාවලියක් තියෙනවා. ওই ක්‍රියාවලියම තමයි මාර්ගඥානයක් දක්වා පහළ වෙන්නේ. මාර්ගඥානයක් උපදින්න නම් මේ මාර්ගය වැඩි යුතු පිළිවෙලටම ගියොත් මාර්ගය උපදිනවා කියන එක වෙනවා. උදාහරණයක් වශයෙන් අපි යම් තැනකට යන්න මාර්ගය කිව්වොත් බුදුරජාණන් වහන්සේ මේක එක්තරා උපාසක කෙනෙකුට පෙන්නනවානේ, ස්වාමීනි ඔබ වහන්සේ මේ සියලු ආකාරයෙන් මේ විදියට බෙදලා විවර කරලා ධර්මයේ දේශනා කරත් ඇයි හැමෝම මේ මාර්ගඵල නොලබන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වෙලාවේදී උත්තර දෙන්නේ ඔහුට ඒ රාජකුමාරයෙක් මං හිතන්නේ අහන්නේ උත්තර දෙන්නේ, ඉතින් මම මග කිව්වා කියලා ඒ පුද්ගලයා මා කියපු ආකාරයටම මා කියපු මගේම යන්නේ නැත්තම් ඒකට මං කුමක් කරන්නද? යම් කිසි කෙනෙක් මං කියපු ආකාරයටම ඒ මාර්ගය තුල ගියොත් ඒ ස්ථානයට ළඟා වෙනවා, එතෙන්ට යනවා කියන කාරණාව වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. ඉතින් ඒ නිසා මේ පටිච්චසමුප්පන්න භාවය කියන එක මේ කාරණාවේ පටිච්චසමුප්පන්න භාවය කියන එක අපි ওই ආකාරයෙන් තමයි අපි වටහා ගන්න ඕනේ. ඒක. එතකොට ඊළඟ කාරණාව තමයි ක්ෂය වීම. කය ධම්මං, වය ධම්මං, විරාග ධර්මං, නිරෝධ ධර්මං කියලා මේ අපි විස්තරයක් කරා මේ මාතෘකාවට අදාළ. ක්ෂය ධම්මං කියලා කියන්නේ හටගත්තු දේ බිඳිලා යන කියන අර්ථින්නම ක්ෂය වීම, ක්ෂය වීම කියලා කියන්නේ. එතකොට මේ බිඳිලා යෑම කියන එක අපි වටහා ගන්නේ හේතුඵල ධම ක්‍රියාව හරහා. යම් ප්‍රත්‍යක් නිසා යමක් හට ගන්නවා නම් ඒ ප්‍රත්‍ය මත පදනම් වෙලා තියෙන ඒ ධර්මයෝ ප්‍රත්‍ය නැති වෙනකොට නිරුද්ධ වෙලා යනවා. උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ ෆෑන් එකක්, විදුලි පංකාවක්. මේ විදුලි පංකාව කැරකෙන්න නම් නිරන්තරයෙන් ඒ විදුලි පංකාවට විදුලිය ආරෝපණය විය යුතුයි. යම් වෙලාවක මේ විදුලිය විසන්ධි කරපු ගමන් අර විදුලි පංකාව ක්‍රියාකරන එක නතර වෙලා යනවා. අන්න ඒ වගේ මේ ප්‍රත්‍ය ධර්මයන් නිසා පවතින දේවල්, දකීම, ඇහිම කියන දේවල්, දැනගන්න කියන දේවල්, සැප දුක් කියන දේවල්, මේ හැම එකක්ම මේ ධර්මයෝ ප්‍රත්‍යෙන් හටගන්න බව තමන් හොඳට නුවණින් අත්දැකලා ඒ ප්‍රත්‍ය නැති වෙනකොට නිරුද්ධ වෙන බවත් දකිනවා. මෙන්න මේ නුවණ නිසා තමයි මේ නාම රූප ධර්මයෝ ක්ෂය වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා අපි වටහා ගන්න. උදාහරණයක් වශයෙන් අපි මේ ශබ්දය කියලා ගමු. ශබ්දය කියන එක ඉබේ හට ගන්න එකක් නෙවෙයි. කොහෙවත් තිබිලා පැමිණ එකක් නෙවෙයි. ඒට සුදුසු අදාළ ගැටීම සිද්ධ වුණොත් වස්තු දෙකක් ගැටීම නිසාම ඉපදිලා ඒ ගැටීම නැති වෙනකොට ඒ ශබ්දය හටගත්ත ශබ්දය වස්තු දෙක ඇතුළට යනව නෙවෙයි. අභ්‍යවකාශයේ කොහේ හරි තැන්පත් වෙනව නෙවෙයි. අපිට ඕනෑ වෙලාවට ඒක ගන්න පුළුවන් ආකාරයෙන් කොහේ හරි ඉතුරු වෙනව නෙවෙයි. ඒ ප්‍රත්‍ය නැති වෙනකොට ඒ නිසා හටගත් රූප ධර්ම, නාම ධර්ම ඉතුරු නැතුවම නිරුද්ධ වෙන බව තමන් ඒ හටගන්න අවස්ථාවේම අත්දකිනවා. ඉතින් අන්න ඒ ධර්මියෝ හට ගන්න අවස්ථාවේ එලඹසිටි අවස්ථාවේම ඥානය යොදා ගත්තොත් ඒකේ ඇතිවීම නැතිවීම තමන්ට අත්දකින්න පුළුවන්. ඒක නිරුද්ධ වුණන් පස්සේ ඒකේ නැතිවීම ඇතිවීම තමන්ට පේන්නේ නැහැ. හටගත් අවස්ථාවේ බැලුවොත් තමන්ට පේනවා. ඒ විදිහට බලපු කෙනාට ඒ ප්‍රත්‍ය බිඳෙන කොට නැති වෙන බව තමන් අත්දකින නිසා මේ සියලු නාම රූප ධර්මයන් කය ධම්ම, නිරෝධ ධම්මං නිරෝධ ස්වභාව කොට ඇත්තේ විරාග ස්වභාව කොට ඇත්තේ ක්ෂයවීම බිඳීම ස්වභාව කොට ඇත්තේය කියලා ඔහු වටහා ගන්නවා. අන්න ඒ නුවණ තමයි හැම පැත්තටම තිය තිය බල බලා ඒ නුවණ දියුණු කරගන්න. අපි මහා මොහොතට ගිහිල්ලා එක තැනකින් වතුර ටිකක් අරගෙන ලුණු රසයි කියලා තීරණය කරගත්තු කෙනා තවත් තැන් දෙක තුනකට ගිහිල්ලා ඒකම තහවුරු කරගත්තු කෙනා මේ මහා මොහොතම ලවණය රසයෙන් යුක්තයි කියලා එයා ප්‍රත්‍යක්ෂ දැනුමකට එනවා. අන්න ඒ වගේ තමයි එක ධර්මයකින් එක රූප ධර්මයකින් ශබ්දයකින් රසයකින් වෙන්න පුළුවන්. මේ නුවණ ප්‍රත්‍යක්ෂ කරගත්තාම සකල නාම රූප ධර්මියෝම සකල සංස්කාර ධර්මියෝම ඒවා අතීත අනාගත වේවා ආධ්‍යාත්මික බාහිර වේවා ඒවා වටිනා නොවටිනා වේවා මේ හැම නාම රූප ධර්මයක්ම ප්‍රත්‍යනොයි හටගන්නේ ප්‍රත්‍ය නැති වෙනකොට බිඳිලා යනවා ක්ෂය ධම්මං වය ධම්මං කියලා එයාට විශ්වාසනීය වූ ප්‍රත්‍යක්ෂ නුවණක් එන නිසා තමයි අර නිත්‍යයි වශයෙන් ගැනීම නිසා තමන්ට ලෝබාදී යම් කෙලෙසයක් ආවනම් ඒ කෙලෙසේ අර දැක්ම තියනකොටම අර නිත්‍යයි කියලා ගත්තු කෙලෙසේ දුරවන නිසා නිත්‍ය වශයෙන් ගැනීම නිසා තමන්ට සත්වබුද්ධල භාවයෙන් රාග දේශමෝ හටගත්තනම් මේ සියල්ලම නිරෝධ ස්වභාවයට යනවා. එතකොට අපි රාගයේ දුරුකරන්න ද්වේෂයේ දුරුකරන්න රාගයේ පැත්තකට ඇදලා දාන්න බෑ ද්වේෂය අයින් කරලා දාන්න බෑ. අනේ මේ ද්වේෂය මට නොවෙනවනම් හොඳයි කියලා ප්‍රාර්ථනා කරාට ඒක නැති වෙන්නේ නෑ. ඒක නැති වෙනවනම් නැති වෙන්නේ හටගත්තේ කොහොමද කියලා බලලා ඒ හටගත්ත තැන තියෙන මෝඩකම අයින් කරාම ඒක නැති වෙලා යනවා. එතකොට මෝඩකම පදනම් වෙලා තියෙන්නේ මේ පරමාර්ථ ධර්මයන් නොදන්නාකම හා ඒ ධර්මයන් හටගෙන බිඳෙන බව නොදන්නාකම නිසා අපි ඇති කරගත්තු නිත්‍යයි ආත්මයි කියන මෙන්න මේ අවිද්‍යාව පදනම් වෙලා ඒ ලෝභය ඇති වෙලා තියෙන්නේ. ඒක බිඳලා දානකොට ලෝභය නිකන්ම නැති වෙලා යනවා. ඉතින් අන්න ඒ නිසා ඒ ක්ෂය වීම වය වීම කියන එක ওই විදිහට අපි තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් ගත්ත දේ ඒ කෙලෙස්ේ ප්‍රහාණය වෙන විදිහට ওই විදිහට අපි යොදා ගන්න ඕනේ. මේ හැම තැනකම තියෙන හේතුඵල ක්‍රියාවලියක්. මේ මානසිකාර ක්‍රමය අපි මේ මානසිකාර කරන ආකාරයේ ඒකට අපි අර කතා කරේ විපස්සනා චාරය කියලා. අනේ තමන්ගේ විපස්සනා චාරය තමන් හොඳින් යොදා ගන්න තමන් තේරුම් ගන්න උත්සාහවත් වෙන්න.
වැය කියලා කිව්වම මේ නැතිවීම කියන ලක්ෂණය අවබෝධ කර ගැනීමද කියලා. ඒ වගේම එතෙන්දී උපවාස දැන් පැහැදිලි කළ දෙයක් විදිහට මේ ඇතිවෙන දේක ෂේ වීම එහෙම නැත්නම් කය බව නෙවෙයි මේ ඇතිවෙන ස්වરૂපේ ඒ කය බවයි දකින්න ඕනේ කියලා කල්පනා කරන්න ඕනේ ශායන් වාසේ. ඒ කියන්නේ අපි ආරම්භන වශයෙන් ගන්න දෙයක් ආරම්භන වශයෙන් ගන්න දෙයක් නෙවෙයි ඒහා සම්බන්ධ ධර්මතාවයන් පවා පටිච්ච සම්පන්න බව ඒවා දනිත්‍ය බව අනත්ත බව කයස් රූපේ වයස් රූපේ පත්තන බව දක්නා ඥානයේද මේ සම්මස්ස ඥානය ඇසිට අපි දැනගන්න ඕනේ කියලා කාරණාවක් ස්වාමීන් වහන්සේ දෙක ගන්න කැමති. මම හිතන්නේ ආකාර 6 9 ගැන පැහැදිලි කරනකොට පළවෙනි එක කියලා දුන්නේ උපං උපං සංකාර ධම්ම ෂය වශයෙන් දැක්ම කියලා. මෙතෙන්දි ස්වාමීන් වහන්සේ මේ දෙන්නේ කප්පේල කතා කළා වූ ආකාරයට දැක්මද මේ දැක්ම කියන්නේ මෙතෙන්දී. නැතු වෙයි නිකන් ශුකේට වැටීමක්ද ප්‍රඥාවට දෘශ්‍යමාන වෙන ආකාරයට බැලීමක් සිදු වෙන්නේ මේ විදිහට බැලුවොත්ද කියන කාරණා සාහනස්දා මොකක් අපිට කියලා දෙන්නේ.
ඔව් එතනදී මේ නවාකාරයෙන් ඉන්ද්‍රියන් තියුණු කර ගැනීම කියන එකේ තියෙනවා සියලු සංස්කාරයන් ක්ෂය වශයෙන් බැලිය යුතුයි කියලා. ක්ෂය වීම කියන එක ඇත්තරම මෙතන අදහස් කළේ අපි අර උපදින මිනිස්සයා ක්‍රමයෙන් ලොකු වෙලා තරුණ වෙලා මහලු වෙලා වයසට ගිහිල්ලා මෙරිලා යනවා කියන මේ ක්ෂයවීමක් නෙවෙයි. එහෙම නැත්නම් අපි මලක් ගත්තොත් මේ මල ටිකෙන් ටික දවසින් දවස ඒකේ වර්ණයේ පැහැය වෙනස් වෙලා පර වෙලා බිඳිලා යනවා, කොළයක් ඉදිලා පැහිලා බිමට වැටිලා යනවා කියලා. මේ වගේ මහා ඕලාරික සම්පතියක් ගැන නෙවෙයි මෙතන අදහස් කරන්නේ. ඒ ප්‍රත්‍ය පවතින තාක්කල් පැවතිලා ප්‍රත්‍ය නැති වෙනකොට නිරුද්ධ වෙන ස්වභාවයකුණුයි මේක ගත යුත්තේ. එතකොට ඒකේ මුල් අවස්ථාව හැටියට අපි සැලකුවේ ඒක මුලින් තමන් වර්තමානයේම මේ ප්‍රත්‍යෙන් හටගන්න බව අත්දකිනවා. අපි උදාහරණයක් වශයෙන් අපි කයට තමන්ගේ අත තිබ්බොත් අත තියෙන මොහොතේම තමන්ට තද ගතිය දැනෙනවා. අත තියන්න පෙර මේ ගතිය දැනුන්නේ නැහැ. එහෙනම් මේ පටවිය තවත් තමන්ගේ මේ කාය ප්‍රසාදයේ ස්පර්ශ වීම නිසාම මේ නාම රූප ධර්මයෝ ඉපදිච්චි බවත් ඒක අපි අත ගන්නකොට ඒ දැනෙන ගතියත් ඒ නිසා පහළ වෙච්චි වේදනා සංඥාදී නැති වෙන බව අත්දකිලා පළමුණුවණක් ඇති කරනවා. ඒ අනුසාරයෙන් අපිට නොවැටෙන අත්දකින්නේ නැති දේවල් උත් අතීත දේවල් අපිට සිහි වෙලා එනවා. ඒකෙත්ත් ඒ අතීතයේ දේ උනේ මෙහෙම නේද අපිට දිව්‍ය ලෝකාදී දේවල් වල ආසාවක් ඉදෙන ඒ වගේ තියෙන නාම රූප ධර්මයන්ගේ ස්වභාවයත් මේකයි නේද කියලා දෙවනු අපි ආරෝපණය කරනවා. එතකොට මේ සම්මර්සන ඥාණය සම්පාදනය කරන කෙනාට ධම්මට්ටි ඥාණය තියෙන කෙනා එයා අර නොයැටෙන තමන් අත්දකින් නැති දේවල් ඔලඩක් මේ ඥානීය තිය තියා බලනකොට එයාට අර සම්මර්සන ඥානීය කියන එක උපදිනවා. එතකොට ඒක අතීත අනාගත ධර්මයන් තමන් දැක්කේ නැති දේවල් වෙන්න පුළුවන්. ඒවටත් මේ නුවණ තියන්න පුළුවන්. ඒ නුවණ තිබ්බහම ඒක තහවුරු වෙන්නේ ඔහුගේ ධම්මට්ටි ඥානීය බලය නිසා. ඉතින් අන්න ඒ නිසා ඒ විදිහට මේ සම්මර්සන ඥානීය ගැන අපි කතා කරොත් මේ සම්මර්සන ඥානීය තුල අර තමන් අන්වේ ඥානෙ සලකා බලන නුවණකුත් තියෙනවා, ප්‍රත්‍යක්ෂ කරගත් නුවණකුත් තියෙනවා. මේ නුවණවල් දෙකම එකට එක්කාසු වෙලා කෙලස් ප්‍රහාණය කරන අවස්ථාවක් තමයි මේ සම්මර්සන ඥානය කියලා සඳහන් වෙන්නේ. ඉතින් එතකොට ඒ අර අපි කතා කරපු ණය විපස්සනාවේ සබ්බ සංඛාරං කයමේව පස්සති, සියලු සංස්කාරං ක්ෂය වශයෙන් බලනවා කියනකොට වර්තමාන ධර්මයන්ගේ ඒ ප්‍රත්‍යක්ෂය බලනවා. අතීත දෙයක් කියනකොට මේ වර්තමානයේකට ආරෝපණය කරනවා, අනාගත ධර්මයන්ට ආරෝපණය කරනවා. තමන්ගේ ආධ්‍යාත්මික ධර්මයේනකොට ඒකට තමන්ට ප්‍රත්‍යක්ෂ නුවණ තියන්න පුළුවන්. හැබැයි තමන්ට නොපෙනෙන දිව්‍ය ලෝකාදී මේ දේවල් වලට මේ නුවණ එතෙන් ආරෝපණය කරනවා. මේ විදිහට තමයි මේ උපනුපන් සංස්කාර ධර්මයන්ගේ හැබැයි ඒ ආරෝපණය කර කර අපි පහල කරගන්න නුවණ තමයි මේ හැම දෙයක්ම නිත්‍යයි ආත්මයි නොවන දේවල්. මේ හැම දෙයක්ම වැටහෙන නොවැටෙන තමන් වර්තමානයේ අත්දකින සියලු දේවල් හටගත් සැනින් බිඳිලා යන දේවල් මේවා අපිට තියාගන්න පුළුවන් කොහැලි අපිට නොපෙනුනම් පස්සේ රැඳිලා තියෙන ස්වභාවයක් නැහැ කියලා. ඒ හටගත් දේ ඒ රූප ධර්මත් නාම ධර්මත් නිරුද්ධ වෙන බව හොඳට හිතට වටහලා දෙන්න ඕන. ඉතින් ඒක අර කියපෝ අර මේ ක්‍රමානුකූලව මේ අර ක්ෂය වීම කියන එක අර කිව්වේ උපාදේයයි භංගයයි අතරත තියෙන කාලය කියන එක මේක ක්ෂය වීම කියලා අර්ථ දක්වනවා. ඒ අර්ථ දැක්වීම අපි ගන්න ඕනේ මේ ප්‍රත්‍ය ඇති කා කල්මේක තියෙනවා. ප්‍රත්‍ය නැති වෙනකොට ඒක නිරුද්ධ වෙලා යනවා. ඒක අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි කියමුකෝ අපේ ශරීරය ගත්තාම මේ කෙස් කියන එක අපේ මුලින් හොඳට කළු පාට තියෙනවා. දැන් මේක කාලයක් යනකොට වයසට යනකොට මේ අපි මුලින් තියපු කළු පාට කෙස්ම දැන් ටික ටික මේ ඉදෙනවා පැහෙනවා කියලා ගත්තොත් මේක ඔහු ක්ෂය වීම දැක්කා නෙවෙයි රූපේ. මෙතන තියෙන්නේ ඒ රූප ටිකම මේ පැහිලා ඉදිලා යනවා කියලා ගත්තනම් අපිට ඒකේ අනිත්‍ය සම්පාදනය වෙලා නැහැ. තියෙන දේක විපරිණාමයක් විතරයි. ඒක ඇති බව එතනම තියෙනවා. නමුත් එතනදී අපි වටහා ගත්තේ මුලින් යම් ප්‍රත්‍යක් නිසා කළුපාට වූ වර්ණවත් කේසයෝ ඉපදුනානම් දැන් කර්මයේ දුර්වලතාවය ප්‍රත්‍යේ දුර්වලතාවයේ නිසා දැන් උපදින රූපවල ස්වභාවය අරකයි මිසක් අර කෙස් සුදු වුණා නෙවෙයි. ආ මේ විදිහට අපි මෙතන මේ රූපයන්ගේ ඇතිවීම නැතිවීම බලනකොට තියෙන රූපයාගේ සයවීම බැලුවොත් ඒක අනිත්‍ය ලක්ෂණය බැලුවා නෙවෙයි. ඒ නිසා මේ සයවීම කියන එක ප්‍රත්‍ය ඇති තාක්කල් පවතිලා ප්‍රත්‍ය නැති වෙනකොට ඒ සියල්ල නිරුද්ධ වෙනවා. නැවත ප්‍රත්‍ය ඉපදුනොත් දැන් උපදින්නේ අලුත්ම රූප පරම්පරාවක් කියලා වටහීමේ නුවණටයි මෙතන අදහස්
කරන්නේ. සාදු සාදු සාදු. හොඳයි කල්‍යාණ මිත්‍රතුනි අවස්ථාව දීලා
ඉතින්. ඊළඟ සරණයි ස්වාමීන් වහන්සේ. මේකෙදී මට පොඩ්ඩක් ඔබ වහන්සේ දැන් ඉදිරිපත් කරගෙන යනකොට ආපු ප්‍රශ්නයක් මම ඉදිරිපත් කරන්න කැමතියි. මේ පජ්ජුපන ධර්මතා තුනක් තියෙනවානේ ස්වාමීන් වහන්සේ, ෂණ සන්තති අද්දාන කියලා. මේකේ මට තේරෙන විදිහට මේ ෂණ ධර්මතාවයේ හෝ අද්දාන ධර්මතාවයේ අපිට මේ ටිකක් ගන්න අමාරුයි මේ අපි සම්භාෂණය කරනකොට. නමුත් සන්තති ධර්මතාවය එහෙම පුළුවන්කමක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක ඒක ගැන විස්තරයක් දැනගන්න කැමති ස්වාමීන් වහන්සේ. ඒක ප්‍රශ්න එක. දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ, දැන් අපි මේ විපස්සනාව කරගෙන යනකොට සම්මර්ෂණ ඥානියට අපිට එන කෙලෙස්සේ මේ පරමාර්ථ දක්වා අපි ඒක විදර්ශනා කරනවද? ඒ කියන්නේ චිත්ත චෛතසික රූප කියලා ඒ විදිහට බලනවද ස්වාමීන් වහන්සේ? නැත්තම් අපි ඒක වෙන වෙනම ස්කන්ධ වාශයෙන් බෙදලා බලනවද කියන එක මට එහෙම අදහස්කුත් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ පරමාර්ථ දක්වා යනවනම් අපිට නිසත්තෝ නිජීව ශුන්‍යෝ කියලා අර්ථයක් වැටහෙන බවක් පේනවා ස්වාමීන් වහන්සේ. ඒක ගැන පොඩ්ඩක් දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
හොඳයි, අපි මේ ඔය පච්චුප්පන්නය කියන එක පිළිබඳව අපි ගිය සැරෙත් කතා කරා, අදත් කතා කරා. ඉතින් ඒ නිසා මේ ඒක පිළිබඳව මම කිව්වා මේ පච්චුප්පන්නය අද්ධාන සමය ක්ෂණ සන්තති කියලා හතරාකාරයක් තියෙනවා. මේ හතරාකාරයෙන් අපිට ගත යුත්තේ මේ සන්තති පච්චුප්පන්නයයි කියන එක අපි ගිය සැරෙත් කතා කරා. ඉතින් ඒ නිසා මම ඒක දීර්ඝව කතා කරන්න යන්නේ නැහැ. එතකොට ඒකෙදී අපිට මේ ක්ෂණය අල්ලන්න බෑ. අද්ධානේ කියන එක මේ භව අතර තියෙන එකක්. ඒකත් මේ අපිට කෙලෙසයක් ගෙවා ගන්න මේක පදනමක් වෙන්නේ නැහැ. නමුත් ඒ අවස්ථාවේදී අපිට මේ ප්‍රත්‍ය තියෙන තාක්කල් පවතිනකොට ඒ අනුසාරයෙන් තමයි අපිට කෙලෙස් ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ මට්ටමින් කෙලෙස් දුරු කරගන්න අපි මේ සන්තති පච්චුප්පන්නේ හෝ සන්තති අනාගතේ හෝ සන්තති අතීතයේ හෝ අරගෙන මානසිකාර්ය පැවැත්වීම සමයි සුදුසු කියන එක අපි අර මාතිකා වර්ණාවෙත් අපි විස්තර කරා. ඒක මොකද මේ මෙතනදී එතන දෙකයි ගත්තේ, ක්ෂණ හාහා සන්තති කියන එකෙන්. මේ සන්තතිය ඉදා අදිප්පේතා සන්තති පච්චුප්පන්නා කියලා එතනදී අපිට පෙන්වනවා. ඉතින් ඒක තමයි ඇත්තටම යෝගාවචරයේකට වැටෙන්නේ. කරන්න පුළුවන් අමාරු. ක්ෂණේ කියන එක අපිට අල්ලන්න බෑ, නිකන් චින්තාමය මානසිකාරයක් විතරයි. ඉතින් ඒ නිසා මේ ඒකෙදී අපි ගත යුත්තේ ඒ කාරණාව. ඊට පස්සේ ඊළඟ අපේ මහත්තයා ඇහුවේ ධර්ම කාරණාව ආපහු මට පොඩ්ඩක් මතක් කරොත්.
දැන් අපි සම්මර්ෂණ කරනකොට යම් කිසි කෙලෙෂයක්
පැමිණාම
ඒක අපි පරමාර්ථ දක්වා අපි අවබෝධ කරගන්න උත්සාහ කරනවද කියන එකයි ඇහුවේ ස්වාමීන් වහන්සේ. මොකද දැන් අපි චිත්තචෛතසික රූප කියලා ඒ දක්වා ගෙනියන්න පුළුවන් නම් අපිට අර සත් පුද්ගල සංඥාව නැති වෙනවනේ ස්වාමීන් වහන්සේ. අපි එතකොට ඒ දක්වා තමයි අපි හැම වෙලාවෙම ඕන මරමුණක් දැස බලන්නේ කියලා මට හිතෙනවා. ඒ කියන්නේ පුරුදු නම් ඒකට
හරි
එහෙමද කියලා දැනගන්න තමයි තමයි ස්වාමීන්
වහන්සේ. හරි හරි. ඔව්, දැන් අපි එතනදී මේ බලන්නේ බලන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කෙලෙසේ පරමාර්ථ වශයෙන් දැකීම හා කෙලෙසේ උපදින්න හේතු වුණු කෙලෙසේට අරමුණු වුණු ධර්මයන්ගේ පරමාර්ථ ස්වභාවය දැකීම කියලා කාරණා දෙකක් තියෙනවා. එතකොට මෙන්න මේ කාරණා දෙකකින් එකකින් හෝ දෙකෙන්ම හෝ පුළුවන්කම තියෙනවායි කෙලෙස් නැති කරගන්න. කෙනෙකුට සමහර විට මේ කෙලෙසයක් හටගත්තු කෙලෙසේ විපස්සනා කරන්න යෑම තුළ කෙනෙකුට ඒක සමහර විට තව දියුණු වෙන්න පුළුවන්. නමුත් සතිපට්ඨානයේ මුලින්ද පෙන්වන්නේ තමන්ට රාගයක් හටගත්තා නම් රාගේ හටගත්ත බව දකින්න සරාගං වාචිත්තං සරාගං චිත්තංචි පජානාති කියලා. ඒ සිත පරමාර්ථ වශයෙන් දකින්න පුළුවන් නම් රාගය කියන ධර්මය දකින්න. හැබැයි ඒක ඔස්සේ තවත් බලන්න ගියොත් ඒ බලන්න යන්නේ සමාහිත අපි අරමුණේ එල්ලෙලා. ඒ නිසා සමාහිත කෙනෙකුට මේක තුල ඒ රාගයේ දුරු නොවි ඇවිස්සෙන්න ඉඩ තියෙනවා. අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන රාගයේ අධික කෙනෙක් මිනී කණත්තට ගිහිල්ලා කුණු වෙච්චි මිනිහක් දකින්න ගිහිල්ලා එයාට අර මිනී කුණු වෙච්චි මිනිහේ රාගය ඉපදිලා තියෙනවා භික්ෂුවට කියලා. මේ විදිහේ ඇතැම් අයට මේ කෙලෙසේ බලන්න යෑම තුල වෙන්න පුළුවන්. නමුත් කෙනෙකුට කෙලෙසේ පරමාර්ථ වශයෙන් දැකීමෙන් අපි කිමු ද්වේෂය කියලා. මේ ද්වේෂය කියන එක මට ඇති වෙච්ච කෝ කෙනෙක් මෙතන නැහැ. අවිද්‍යාව නිසා හිතේ ද්වේෂය නැමැති පරමාර්ථ ධර්මයක් හටගෙන තියෙනවා. ඒ ද්වේෂය නැමැති ධර්මයේ මෙන්න මෙහෙම ස්වરૂපයක් පේන්න තියෙනවා කියලා ඔහු නුවණින් බලනවා. එතකොට මේ ද්වේෂය නැමැති ධර්මයත් අර වගේම හටගෙන නිරුද්ධ වෙන අනාත්ම වූ ධර්මයක්. මේක තමන්ට තියාගන්න හෝ නැති කරන්න පුළුවන්කමක් නැහැ කියලා ඒ ධර්මය බලන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම නැත්නම් කෙනෙකුට පුළුවන් අපි කියමුකෝ ද්වේෂය හටගත්තේ පුද්ගලයේ කර්මණයන ආරම්භණය ගත්තාම යාට හම්බෙනවා මේ මම ද්වේෂය ඇති කරගෙන තියෙන්නේ මේ සත්ව පුද්ගල නොවුණු අනාත්ම වූ රූප ධර්මයක් අරඹය නේද? මෙතන තියෙන පටවියාපෝ තේජෝ ආයෝ කියන මේ රූප ධර්ම ටිකක් නේද? එතකොට මම මේ පටවියට කිපෙන්ද වායෝට කිපෙනවද තේජෝ කිපෙනවද මොකද මෙතන තියෙන්නේ මේ ටික නේද කියලා එයාට මේ ඒ අරමුණේ පරමාර්ථ ස්වභාවය බලනකොට ඒ අරමුණේ මුලාව නිසා ද්වේෂය හටගත්තා නම් ඒ අරමුණේ මුලාව නැති වෙනකොට අර හටගත්තු ද්වේෂය ඉබේම ගෙවිලා යනවා. ඉතින් ඒ නිසා කෙනෙකුට මේ ක්‍රම දෙකෙන්ම බලන්න පුළුවන්. කොහොම වුණත් එයා මුලින් මේ අකුසල් කෙලෙස් කියන දේවල් වලට යන්නේ නැතුව පරමාර්ථ ධර්ම තමයි බලන්නේ. නමුත් අවස්ථාවලට හටගත්තු කෙලෙසේදීලා ඔය ක්‍රම දෙකට බලන්න පුළුවන්. නමුත් විපස්සනාවක් දියුණු වෙලා යනකොට එයාට විපස්සනා අරමුණු හැටියට කෙලෙස් හම්බෙන්නේ නැහැ. මොකද කුසල් සිතක් ඒ කුසල් සිතේ කෙලෙස් නැහැ. එයාට ඒ කුසල් සිතේ තියෙන එහෙම නැත්නම් ඒ අවස්ථාවේ හටගත්තු පරමාර්ථ නාම රූප ධර්මයන් විපස්සනා කරන්න කෙලෙස් කියන ඒවා නූපදීමට යනවා. හට නොගැනීමේ ස්වභාවයට යන එකක් තමයි මේ ධර්ම මාර්ගයේ පුරාවට තියෙන්නේ. හටගත් කෙලෙසයක් නැති කරනවා නෙවෙයි යම් කෙලෙසයක් අනාගතයේ උපදින්න පුළුවන් බව තියෙනවා නම් ඒ බව ඇති උනේ කොහොමද මේ පරමාර්ථ ධර්මයන්ගේ ඇත්ත නොදන්නා නිසායි ඒ පරමාර්ථ ධර්මයන් පුද්ගල භාවයෙන් ගත්ත නිසායි කියලා දැකලා ඒ දේවල් වල පරමාර්ථ ස්වභාවය හා ඒවා ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරගත්තු කෙනාට අනාගතයේදී ඒව අරමුණු වෙලා කිසි කලකට කෙලස් උපදින්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා මේ විපස්සනාව පුරාවටම අපි මේ නාම රූප ධර්මයන් ස්පර්ශ කර කර ඒ වගේ ඇතිවීම නැතිවීම බැලීමේ නුවණ නිසා අනාගතයේදී උපදින්න තියෙන මහා දුක්ඛන්දරාව කෙලස් කන්දරාව ගෙවීමට යනවා. ඒ නිසා මේ විපස්සනාවෙන් අපි කරන්නේ අර කියන අනුපාද නිරෝධය ආරම්භන අධිග්ගහිත උප්පන්නය කියන මේ ටික තමයි අපි නැති කරන්නේ. ඉතින් ඒ නිසා මේ මංකම කීපයක් කිව්වා. ඔය අතරේ අපිට කෙලෙසයක් අටගත්තොත් ඒ කෙලෙසේ බලන ආකාරය ඒකේ පරමාර්ථය කෙලෙසේ පරමාර්ථය බලන්නත් පුළුවන් ඕන්නම් එහෙම කෙනෙකුට අපහසුයි වගේ හිතෙනවනම් ඒකට අරමුණු වෙච්ච ආරම්භනේ පරමාර්ථ ස්වභාවයේ එහි ඇතිවීම නැතිවීම බැලීම තුළින් අර කෙලෙස්ෙ ගෙවෙනවා මාර්ග ඥානයක් දක්වා හිත වැඩෙනවා ඥාන වැඩි වීමට යන
පොඩ්ඩක් ඒ කාරණයටම සම්බන්ධ කරලා දැන් උපවාසයේ අපි ද්වේෂය දකින්නකොට දැන් ඒ ද්වේෂය පරමාර්ථ ධර්මයක් හැටියට දකින්න පුළුවන් උපවාසයේ කියන්නේ ඒක තමයි හොඳම ක්‍රමය. සොන දැන් ඒකලම අපිට පුළුවන් නම් ද්වේෂය මේ මගේ මා තුළ ඇති වෙන දෙයක් කියලා දකින්න පුළුවන් නම් මොකද ඒකට මම ඇති කරගෙනයි දකින්නේ ඒක හරියද සොනද?
නෑ ඒකම තමයි මේ කිව්වේ මම ඒ වචන ටික නොකියුවට ඒ සම්මාදිට්ඨිය තුල ඒක අන්තර්ගත වෙන්න ඕනේ. මොකද ඒ කාරණා මම ඔය ඉත ඉස්සෙල්ලත් කතා කරලා තියෙන නිසා මම ඒවා කියුවේ නෑ. මොකද මේ ද්වේෂය බාහිරින් එනව නෙවෙයි. කෙනෙක් විසින් කෙනෙකුගෙන් අපේ මේ ශරීරයට ඇදිලා එනව නෙවෙයි. එනම් මේ ද්වේෂය කියන එක තමා තුළම උපදින්නේ. උපදින්න හේතුව අවිද්‍යාවයි කියලා මේ සියල්ලම ඔය මානසිකාරය ඇතුලේ තියෙනවා. අපි ද්වේෂයේ පරමාර්ථයක් දකිනවා කියනකොට ඒ ද්වේෂය අපි මෙතන හටගත්ත බවත් ඒක මෙතනින්ම ඉපදිච්ච බවත් ඒ ඉපදලා තියෙන කෙනෙක්ට පුද්ගලයෙකුට නෙවෙයි මෙතන තියෙන හිතේ අවිද්‍යාව නිසා ද්වේෂය නැමැති ධර්මයක් යෙදিলা කියලා ඒ හිත මම කියලා ගන්නෙත් නැතුව මගේ කයේ මෙතන යෙදුනා කියලා ඒක අහුවෙන්නත් දෙන්නේ නැතුව ආධ්‍යාත්මික බැලුවත් පරිපූර්ණව අනාත්ම විදිහට මේ ධර්මය අරුමු කරන්න ඕනේ. ඒ නිසා ඒකට හේතුභූත වූ බාහිර ආරම්භණය තියෙනවා. ඒ ආරම්භණයේ පුද්ගල භාවයට අහුවෙන්නේ නැතුව එතනත් අපිට පුළුවන් මේ පරමාර්ථ ධර්මයන් බලන්න මේ හැම එකක්ම ආධ්‍යාත්මික බාහිර වශයෙන් ඒ විදිහට මේ අනාත්මේම ස්පර්ශ වෙන්න ඕනේ. ඉතින් අර ආනන්ද මහත්මයා අහපු ඒ කාරණාවේදී ඉතින් මේ ඒක හැමම විය යුතුයි. තමන්ට නැඹුරු වෙලා මෙතන උපදින ද්වේෂය බලනකොට අපි ඒ ද්වේෂය නිසා බාහිර ප්‍රතිචාර දක්වන්න යන එක දඩමුඩු අරගෙන ගහන්න බණින්න යන්නේ නැහැ. ඇයි තමන් දන්නව හතුර මෙතන ඉන්නේ. ඒ නිසා මේ හතුර නැති කළ යුත්තේ මෙතනමයි. මෙතනමයි ඉපදුනේ. මෙතනමයි නිදහනේ කියලා දකිනකොට ඔහු හිත નિરાයාසයෙන්ම සංසිඳෙනවා.
සමහර දෙයක් මම අතර වැඩිම දැනගන්න ඕන කියලා තියෙන්නේ මේ. දැන් එතන අපි මම හදාගෙන නේද මම තුලින් බලන්නේ. ඒ කියන්නේ අපි පරිසම් වෙන්න ඕනද ගොඩක්ම අපි ඒ කියන්නේ මේක මගේ තුල ඇති වෙච්ච දෙයක් කියලා හිතන් ඉතින් අපි කියන්නේ පරිසම් වෙන්න ඕනේ සාරසේක එහෙම නැත්නම් ඒක ලොකු වරදක් නැද්ද? ඒ කියන්නේ දැන් අජත්ත කියනකොට මේ එතන අජත්ත කියන්නේ මමනේ මම තුලින් සිද්ධ වෙන දෙයක් කියලා දැක්කොත් ඒක වරදක් කියලා සම්මත.
ඔව් ඔව්.
ඒ කියන්නේ එහෙම ඒක තමයි පොඩ්ඩක් දැනගන්න
ඕනේ. හරි හරි. ඔව් ඒක එහෙම තමයි අපේ මහත්තය. ඒ කියන්නේ මේක මේ අපි මෙහෙට අපි හිත නැඹුරු වෙනකොට ඒ මම තුල කියලා ගත්තොත් අයත් අපේ ආත්ම දෘෂ්ටිය බාහිර තිබුණ එක ආධ්‍යාත්මිකට දාගත්ත වෙනවා. ඉතින් ඒ නිසා මේ කොයි තැනකවත් මේ ආත්ම භාවය නিত্য භාවය හිතට අහු නොවන විදිහට මෙතන තියෙන්නේ මේ මම කියලා ගන්න තැනක් තියෙන්නේ මේ නාම රූප ධර්ම ටිකක්. ඒ නාම රූප තුල තමයි මේ ද්වේෂය හටගත්තේ කියලා ඒ දෙපැත්තම හුන වෙන විදිහට ආධ්‍යාත්මය බලනකොට ඒක මේ මගේ හිතේ කියලා ගත්තොත් ඒත් වැරදි. ඒ නිසා අපි ඇත්තට මේ මහත්ය කිව්වා වගේ මේවා පිළිබඳව අපි විශේෂයෙන් කල්පනාකාරී වෙන්න ඕනේ. නැත්තම් අපිට විපස්සනා ස්වરૂපය ගත්තු කෙලෙස්ේකුත් ඈඳිලා තමයි ඒව අපිට විදර්ශනාව ඉදිරියට යන්නේ.
දැන් අපිට අතීත අනාගත පත්‍රිපන්න කියලා රූපය බලනවා කියන කොටන්නේ අපි සාමාන්‍ය බැලුවොත් වර්ණ රූපය ගත්තා චක්කු විඥාණයෙන් වර්ණ රූපය අඳුර ගන්න පුළුවන්කම තියෙනවා වගේ තේරෙනවා. ඊට පස්සේ මනෝ විඥාණය දැනගන්න පුළුවන්කම තියෙනවා කියලා තේරෙනවා. ප්‍රඥාමිනුත් දැනගන්න පුළුවන්කම තියෙනවා කියන එක තේරෙනවා. මේ මම මේ වටාගත් දෙවැදින් දන්නේ නැහැ. මතියෙදී මේ වර්තමානයේ චක්කු විඥාණයෙන් රූපය වර්ණ රූපය අඳුර ගන්නකොට ඒක රූප ආයතනය හැටියට එනවා මේ තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. අතීත රූපය දැනගන්නකොට හරි ප්‍රඥාවෙන් ඒ වර්ණ රූපය හරි දැනගන්නකොට එතකොට ඒක රූප ආයතනය වෙනවාද නැත්නම් ධම්ම ආයතන පරියාපන්න වෙනවාද? දෙවස්සක්.
එතකොට මේ එක අපිට බෙදන්න වෙන්නේ මෙහෙමයි. මේ අපිට චක්කු විඤ්ඤාණයට රූපය අරමුණු වෙනකොට චක්කු විඤ්ඤාණයට වස්තුව උනේ චක්කායතනෙ. චක්කායතන වස්තුව වෙලා පරමාර්ථ වශයෙන් තියෙන වර්තමාන රූපය චක්කු විඤ්ඤාණයට අරමුණු වෙනවා. එතකොට ඒ රූපාරම්භණයම තමයි ඒක. රූපායතනෙ කිව්වත් වරදක් නැහැ. එතකොට ඒ චක්කු විඤ්ඤාණයට පරමාර්ථ වූ රූපායතනයක් එහෙම නැත්නම් රූපාරම්භණයක් අරමුණු වුණා. ඊට පස්සේ අපි කියමුකෝ මේ රූපය නුවණින් දකින්න. එතකොට නුවණින් දකිනකොට කෙනෙකුට ඒක ඒ රූපය පිළිබඳ වර්තමාන රූපේම කෙනෙකුට නුවණින් අරමුණු කරන්න පුළුවන්. නමුත් නිරුද්ධ වෙච්චි අතීත රූපය වර්තමානයේ රූපයේ ලෙසටම ප්‍රඥාවට ගෝචර කරගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් අපි වර්තමානයේ යම් රූපයක් ඇහෙන් දැකලා යම් නුවණක් ඇති කරගන්නවා නම් ඒ නුවණ ඇති කරගත්තාම ඒ නුවණ අපිට නිරුද්ධ වෙච්චි රූපයකට ඒ ආකාරයෙන්ම තියලා නුවණ ඇති කරගන්න පුළුවන්. ඒ නුවණ ඇති කරගන්න කොටත් ඒ නුවණට අරමුණු උනේ අර රූප ආරම්භණය රූපේමයි. එතකොට මේකේ අපි ආරම්භන පැත්තෙන් කිව්වොත් රූපාරම්භණයමයි. නමුත් හැබැයි වස්තු වශයෙන් ගත්තොත් ඒ වෙලාවේ ඒ නුවණ පහළ වුණේ හදේ වස්තු ඇසුරු කරගෙන මනෝවිඤ්ඤාණය මිසක් චක්කු විඤ්ඤාණය නෙවෙයි. ඉතින් මේ චක්කු විඤ්ඤාණය කියන චිත්ත වීතිය තුළ හදේ වස්තුවේ මේක අරමුණු වෙන්න පුළුවන්. වෙනමම චක්කු ద్వාර චිත්ත වීතියෙන් අයින්ම වෙලා එයාට මනෝ ద్వාර චිත්ත වීතියක් හැටියට අතීත රූපේ නුවණින් අරමුණු කරන්න පුළුවන්. ඒ නුවණටත් ආරම්භණය ගත්තොත් රූපාරම්භණයමයි රූපායතනෙමයි. හැබැයි ඒ රූපෙට අපි කියන්නේ අතීත රූපාරම්භණයක් අනාගත රූපාරම්භණයක් කියලා මිසක් ඒකට ධම්මාරම්භණයක් කියන නම දෙන්නේ නැහැ. ඒ මොකද ඒ මනෝ විඤ්ඤාණය ඔස්සේ යෙදෙන ප්‍රඥාවට ආරම්භණය ගත්තොත් ඒක රූපාරම්භණයක්මයි. ඇහින් දැකපු රූපෙමයි අරමුණු වෙන්නේ. ඒ නිසා ඒකට වස්තු වශයෙන් ගත්තොත් එතන අපිට මේ මනෝ විඤ්ඤාණය සම්බන්ධ වෙලා හදේ වස්තුව තුල තමයි ඒ ටික පහළ වෙන්නේ. අතන පහළ වෙන්නේ චක්කු වස්තුව උපකාර කරගෙන. නමුත් ආරම්භණය එකයි. අතීත රූපයක් අපිට අරමුණු වෙනවා වෙන්න පුළුවන්. නුවණින් හරි අනුවණකමින් හරි අතීත රූපයක් අරමුණු වෙනවා. ඒ අරමුණු වෙනකොටත් අපි නම් කරන්නේ ඒකත් රූපාරම්භණේ හැටියට. ඒකට කියන්නේ අතීත රූපාරම්භණේ කියලයි. එතකොට මේ මුලාවට අරමුණු වුණත් ඒත් අතීත රූපාරම්භණයයි කියන්නේ. එතකොට ඒකට අපි ධම්මාරම්භණේ කියන නම දෙන්නේ නැහැ. රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පොට්ටබ්බයක් අරමුණු වුණා නම් ඒ නමින්මයි ඒ අරමුණ නම් කරන්නේ. මතක තියාගන්න මේ එහෙනම් එතකොට ඒක දැන් හිතට පරමාර්ථය දකින්නවද නැණි කියලා එහෙම පැටලිලක් හදාගන්නේ නැතුව ඒ මනසට හෝ ප්‍රඥාවට අරමුණු වීම ඒ රූපාරම්භණයමයි අරමුණු. අරකට වර්තමානයේ අරමුණු වුණා, මේකට අතීතයේ අරමුණු වුණා, දෙකම රූපාරම්භණය. ධම්මාරම්භණයක් වෙනවනම් ඒ ධම්මාරම්භණය වෙන්න නම් ඒක අර සුකුම රූප කියන දේවල් හෝ වෙන්න ඕනේ. එහෙම නැත්නම් වේදනා සංඥා සංකාර හාදි ධම්මායතන පරියාපන්න දෙයක් වුණොත් ඒකට ධම්මාරම්භණය කියලා නම් කරනවා. එතනත් අතීත ධම්මාරම්භණය, අනාගත ධම්මාරම්භණය කියලා නම් කරන්න පුළුවන්. ඒ මිසක් අර මුලින් චක්කු විඤ්ඤාණයට අරමුණු වුණා ඒක පරමාර්ථ ධර්මයක්, ඒ නිසා මේක රූපායතනය කියන නම ලබනවා. දැන් ඉතින් ඒක නිරුද්ධ වෙලානේ. ඒ නිසා දැන් මේක මනෝ විඤ්ඤාණයට අරමුණු වෙන නිසා මේක ධම්මාරම්භණයක් ධම්මායතනය කියලා ගත්තොත් ඒක වැරදි. මොකද මේ මනෝ විඤ්ඤාණයට අරමුණු උනේ රූපාරම්භණයම තමයි. ඒක හැබැයි අතීත වෙන්න පුළුවන්. තේරුණාද මාත්‍යා?
ඔව්, ඒක ස්වාමීන් වහන්සේ විස්තර කරපු දෙයක්. ස්වාමීන් වහන්සේ එතකොට අපි අරමුණු කරොත් එහෙම මේ දැන් අසඤ්ඤතලයේ වගේ එතන ජීවිතනාවකේ විතරයි තියෙන්නේ කියන ආයතන වශයෙන් ආයතන දෙකයි ධම්ම ආයතනයයි රූප ආයතනයයි තියෙනවා කියනවා. එතකොට පඨවි තේජෝ වායු කියන ඒ මහ භූත රූප හතරක් තියෙනවා.
ඔව්.
ශබ්ද. එතකොට එතන ගන්ධ රස කියන ඒවාත් තියෙනවා. හැබැයි ඒවා මුත කියලා කියනවා. හැබැයි එතකොට කොහොමද ස්වාමින් වහන්සේ ආයතනික නොවන, ඒ කියන ආයතනික නොවන ඒ වගේ රූප දැනගන්නේ මොන කොහොමද ස්වාමින් වහන්සේ?
එතකොට දැන් එතන තියෙන වර්ණ රූපය මේ නුවණින් දැනගන්නවා මිසක් කවදාවත් මේ අර කියපු චක්කු ద్వාරය වීතියකදී ඒ වර්ණ රූපය අරමුණු වෙලා චක්කුප්පසාදයට ගැටිලා ඒ රූපය අරමුණු වෙන්නේ නැහැ. මොකද ඒකේ ආයතන කුත්‍යයක් කරන්න තරම්, ඒ කියන්නේ චක්කුප්පසාදයේ බිඳින්න තරම් ඒ රූපේ ඕලහාරික නැහැ. නමුත් ආයතනයක් වශයෙන් කියන්න පුළුවන් ඒක රූපායතනය කියලා. නමුත් එතන චක්කායතනේ හෝ චක්කු විඥානයේ ඒ රූපායතනයේ පදනම් වෙලා උපදින්න බෑ. ඒ නිසා මේ රූපායතනය කියන එක ඉතා සියුම් රූපයක්. ඉතින් මේක අරමුණු වෙනවා නම් අරමුණු වෙන්නෙම ප්‍රඥාවටමයි අරමුණු වෙන්නේ. නමුත් ඒක අපිට අරමුණු, ඒ කියන්නේ වර්තමානයේ අරමුණු කරන්න පුළුවන් කමක් නෑ. එතනදී කියන්නේ ඇති බව විතරයි. රූපායතනයක් තියෙනවා, එතකොට ධම්මායතනයක් තියෙනවා. එතකොට මේ ධම්මායතනයේ හැටියට සලකන්නේ එතන දැන් එතන ජීවිත නවක විතරයිනේ තියෙන්නේ. එතකොට එතන ධම්මායතන හැටියට සලකන්නේ අර රූපායතන වර්ණ රූපය මේ හැර අනිත් තියෙන ඔක්කොම සුකුම රූප ජීවිතේන්ද රූපය තියෙනවා. ඊට පස්සේ තව එතන තියෙන සුකුම රූප ටික ධම්මායතනයේ හැටියට හඳුන්වනවා. එතකොට එහෙම හඳුන්වනවා මිසක් ඒවා අපි කවදාවත් ඒ කියන්නේ ඉන්ද්‍රිය ගෝචර වෙලා දැනගැනීමක් නැහැ. ඒක දැනගන්නවා නම් දැනගන්නේ ප්‍රඥාවෙන් නුවණින් මෙතන මෙහෙම රූප ධර්ම ටිකක් තියෙනවා කියලා අපිට අර පුරාණ රූප අනුසාරයෙන් ඒක දැනගන්න පුළුවන් මිසක් වර්තමානයේක මේ ආයතනයකට ගැටිලා ආයතනයක් බිඳිලා ඒ වරමුණු කරගෙන චක්කු විඥාන හෝ සෝත විඥානදී මේවා පහළ වෙනවා කියන එකක් එතනදී සලකා ගන්නෙ නෑ.
ඒක පැහැදිලි සානස ඒකේ රූපායතන පැත්තෙන් පැහැදිලි. ඒක රූපායතන එතන තියෙනවානේ.
ඔව්.
දැන් පඨවිය පොතේජෝ කියන එක තියෙන නිසා ඒක පොට්ටබ්බ ආයතන වෙනවානේ. ඒක පොට්ටබ්බ ආයතන නැහැ කියන. එතකොට ඒක ප්‍රඥාවෙන් දැනගත්තා. එතකොට ආයතනයක් නැති නිසා ඒක කොහොමද විසඳගන්නේ ප්‍රශ්නේ? ආයතනයක් නොවන රූපයක් කොහොමද දැනගන්නේ කියන එක
විතරයි මට ගැටුවා. හරි හරි. එතන මහත්තයා දැන් මේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන සුද්දාස්ඨකයේ තිබුණත් ඒ රූප වලින් ආයතන කෘත්‍යයක් කරන්නේ නැහැ. මොකද දැන් එතන පඨවි ආපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේවා තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් බැලුවාම වර්ණය රූපායතනේ, ගන්ධය ගන්ධායතනේ, රසය රසායතනේ, එතන පඨවි ආපෝ තේජය පොට්ටබ්බායතනේ හැටියට නම් කරන්න පුළුවන් බව අපි මේ පැත්තේ දන්නවා කාම ලෝකයේ හා ඒ වගේ. නමුත් මේ කියන අසඤ්ඤතලයේදී මේ ධර්ම තිබුණත් මේ ධර්ම වලින් කවදාවත් ආයතන කෘත්‍යයක් කරන්න බෑ. ආයතන කෘත්‍ය කියලා කිව්වේ මොකද? ආයතනයක් කියන්නේ එක රූප කලාපයක හෝ ඉතාසියුම් රූප කලාප පොඩු පොඩි ප්‍රමාණයක නෙවෙයි, චක්කු ප්‍රසාදයක් බිඳින්න පුළුවන් ආකාරයේ යම් රූප ටිකක් තියෙනවා නම් එතනින් තමයි ආයතන කෘත්‍යයක් වෙන්නේ. ඉතින් නමුත් අතන ගන්ධය රසය කියන ඒවා රූප ධර්ම වශයෙන් තිබුණත් ඒ ගන්ධය රසය ගැටිලා කිසි කලකත් මේ චක්කු ප්‍රසාද මේ රසය දිවහා ප්‍රසාදයක් බිඳලා චක්කු විඥානේ පහළ කරන්න තරම් එතන රූප ඕලහරික නැහැ. ඒ නිසා ඒ රූප කවදාවත් අර කියන ගන්ධායතන රසායතනේ කියලා ආයතන නමින් නම් කරන්නේ නැතුව ඒ ඔක්කොම ධම්මායතනයි හැටියට සැලකුවේ අන්න ඒ නිසා. ඉතින් මේ
පැහැදිලි සාමනස. ඒ කියන්නේ ඒ රූප ටිකක් ධම්මායතන පරියාපන්න වෙනවා කියන එක නේද? ඒක සාමනස
කියන්නේ. ඔව්. ඔව්. ඒ ටිකක් ධම්මායතන පරියාපන්න.
අහස. කොම්පේ. අවසනයේ සාමෙන් වංශ වත්තු රූපයත් කිසිම විදියකට වෙන ආයතනයකට ආරම්භු වෙන්නේ නැහැ. ඒකත් එතකොට ධම්මායතන ට ගන්න ආරම්භණයක් විතරයි නේ මෙලව නේද?
ඔව් ඒක දැන් අපි පංචායතනයේට අරමුණු වෙන්නේ නැහැ. වස්තු රූපය කියන එක මන ආයතනයේට අරමුණු වෙන සුකුම රූපයක්. ඒක එතකොට අර ධම්මායතන පරියාපන්න රූප කොටට තමයි වස්තු රූප වැටෙන්නේ. එතකොට ඒ දැන් ඒ තමන්ගේ වස්තුව තමාටම අරමුණු කරන්න බෑ. නමුත් අතීතය වස්තු රූපයක් වර්තමාන විඥානයකින් අරමුණු කරන්න පුළුවන්. නමුත් එක අවස්ථාවක් කියන වසවත් ආරම්භන ප්‍රත්‍ය කියලා. ඒ කියන්නේ ඊටමත් ප්‍රතිසන්ධි අවස්ථාවේ වගේ යෙදෙන එකක් ඇwidetilde ඒකටත් මතභේද ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මනෝවිඥාණය දැන් උදාහරණයක් වශයෙන් අපි කිව්ව චක්කු විඥාණයට පුළුවන් කමක් නැහැ චක්කු ප්‍රසාදය අරමුණු කරන්න. තමන් පිහිටලා ඉන්න වස්තුව අරමුණු කරන්න බෑ. ඒ වගේ මේ මනෝවිඥාණය පිහිටලා තියෙන හදේ වස්තුව ඒ වර්තමානයේ හිතට ඒ පිහිටලා තියෙන වස්තුව ඒ මොහොතේ අරමුණු කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් අරමුණු කරන්නේ ගෙවුනම් පස්සේ නිරුද්ධ වුනම් පස්සේ ඒක අපිට ධම්මාරම්මණයක් ධම්මායතනයක් හැටියට අරමුණු කරන්න පුළුවන්. නමුත් ඒක මම අමතර කතාවක් හැටියට කිව්වේ. මේ ඔබතුමාගේ ප්‍රශ්නේ අදාළ වුණේ මේ මේක චක්කු සෝත ගහන ජීවා කාය කියන මේ ආරම්භණයට අයිතිත් නැහැ. ඒ විඥානන් වලට අයිතිත් නැහැ. ඒක ධම්මායතනයක් හැටියට තියෙන මනෝ විඥාණයට අරමුණු වෙන රූපය.
බොම්බින් සමිනාස තව පොඩි ප්‍රශ්නයක් ගන්න සර් ඉස්සෙල්ලා මහත්තයෙක් අහපු මේ එකත් සම්බන්ධයෙන් දැන් මේ නිස්සත්ත් නිජීවි ශුන්්‍යත කියලා ගත්තම සාමිනවංශ එතන පළවෙනි එක තමයි නිස්සත්ත් නිජීවි කියන එක ඒක ත්‍රිපිටකයේ කොතන හරි මේ විදිහට සඳහන් වෙනවද නැත්නම් සාමිනවංශ ඒක නිකන් විස්තර කරන්න ගන්න එකත් නිස්සත්ත් නිජීවි කියන එක
ආ තියෙනවා මහත්තයා මේ මේ පිටකේ තියෙනවා නිස්සත්ත් නිජීවෝ ශුන්්‍යෝ කියන එක තියෙන බොහෝ විට ඔය මේ මේ ඔය පිළිබඳ දෘෂ්ටි ඇති වුණන් පස්සේ ඒවා ඛණ්ඩනය කිරීමට මේ සත්වයේ ජීවයක් තියෙනවා කියන මේ මේ අදහස් දරපු අය තියෙනවා මිත්‍යා මත දරපු අය අන්න ඒ අදහස දුරු කරන්න තමයි මෙතන ජීවයක් නැහැ. ඒ කියන්නේ මෙතන මේ අපේ රූපය තුළ මේ ක්‍රියා කරන ජීවයක් පණක් තියෙනවා කියලා පණ තියෙන සත්වයක් කියලා ජීවත් කරන පුද්ගලයෙක් ජීවත් වෙන පුද්ගලයෙක් ඉන්නවා කියන දෘෂ්ටිගත් අය ඉන්නවා ඒ කාලේ හිටියා නොඑක් තීර්ථකයන්. ඉතින් මේ දෘෂ්ටිය කැඩීම සඳහා මේ ස්කන්ධ ආයතනයන් තුල නිජීවෝ ජීවයක් කියලා එකක් නැහැ කියලා ඒ දෘෂ්ටිය කැඩීම සඳහා ඒවා යොදාගත්තු අවස්ථාව තියෙනවා. සත්වයක් ඉන්නවා කියලා දෘෂ්ටියක් ඇති වෙච්ච කෙනාට මෙතන ඔබ කියන ආකාරයේ සත්වයක් නැහැ නිස්සත්ත්වෝ සත්වයක් නැහැ කියලා දෘෂ්ටිය දුරු කර ගැනීමට යොදාගන්න තියෙනවා. ඒ නිසා මේ වචන පරයායන් ගොඩක් යොදාගන්නේ ඒ ඒ ශුන්‍යෝ කියලා කියන දැන් ඇතම් කෙනෙක් ගන්නවා ආත්මයක් තියෙනවා තමාගේ වසඟයේ පවතින තමන්ට කැමති ආකාරයට පවත්වන්න පුළුවන් කෙනෙක් පුද්ගලයෙක් ඉන්නවා කියලා මෙහෙම අදහසක් ඇති කරගන්නවා. ඒ අදහස ගෙවන්න කියන ඔබ කියන ආකාරයේ ආත්මෙන් ආත්මනීය බවක් හෝ තමන්ගේ වසඟයේ පවත්වන්න පුළුවන් බවක් මේ ස්කන්ධ තුල නැහැ. ඒ අර්ථයෙන් ශුන්‍යයි මේවා. ආත්ම භාවයෙන් ශුන්‍යයි. තමන්ගේ වසඟයේ පවත්වන්න පුළුවන් ආකාරයෙන් ශුන්‍යයි. එහෙම ස්වභාවයක් මේ ධර්ම තුල නැහැ කියලා අනර කෙලෙසේ ගෙවලා ගන්න මේ වට කතා හා සංග්‍රහ ගන්තොල විශේෂයෙන් මේ සංග්‍රහ වෙනවා. නමුත් මේ වචන පිටකේ හොයාගන්න නැතුව නෙවෙයි මේ වචන පිළිබඳව දක්වපු කතා කරපු තැන් පිටකේ තියෙනවා. ඒක මම දැකලා තියෙනවා. නමුත් ඒ කොයි තැනද කියන එක පිළිබඳව මට මේ වෙලාවේ එහෙම මතකයක් කියන්නේ නැහැ.
එහෙම සංහස. ඒ කියන්නේ සංහස එතන ඒකිනුත් අදහස් කරන්නේ අර ආත්ම අනාර ආත්ම කියන එකටම තව විදිහකට විස්තර වෙන එකක් වගේ නේද? නැත්නම් සත්ත්ව කියලා තව සූත්‍රයක් තියෙනවනේ පංච උපාදානස්කන්ධයට මේ චන්ද්‍රාගෙන් බැඳුණු මෙතෙන්ට සත්ත්ව කියලා බුදුහාමුදුරු අර්ථ දක්වපු තියෙනව නේද? ඒතකොට ඒකයි ওই කියන එකයි දෙකේ වෙනස් දෙකක් නේද සම්මා?
ඔව් ඔව් දෙකක්. එතන සම්මුතියෙන් බුදුරජාණන් වහන්සේ සූත්‍ර න්‍යායයෙන් පෙන්නපු එකක්. නමුත් මෙතන නිස්සත්ත්වෝ නිච්චියෝ කියලා කියන අර අනාත්මයම පැහැදිලි කරන්න යොදාගත්තු වචන මාලාවක් තමයි. එනිසා එතන අර්ථයටයි අපි බැසගත යුත්තේ වචනවල පදගත අර්ථයට නෙවෙයි. එනිසා මේ විවිධ වචනවලින් එකම අර්ථය බුදුරජාණන් වහන්සේ ඉස්මතු කරලා දෙන්න ගත්තු නිරුක්ති පද කීපයක්. ඉතින් ඒ නිසා ඒ එහෙම වචන යොදා ගන්න හේතු වුණේ අර වගේ දෘෂ්ටි තිබුණා ඒ දෘෂ්ටි කැඩීමට ඒ වචනම යොදා ගන්න ඕන. හා සමහර අයට එක එක වචන අනුසාරයෙන් ඒ අර්ථය තේරෙන ස්වභාවයක් තියෙනවා. අන්න මේ හැම එකක්ම සලකලා සුඛාවබෝධය සඳහා තමයි එකම යම් අර්ථයක් එක වචනයකින් විතරක් කියන්නේ නැතුව මේ භාෂාව කියන එක එක්කෙනා විවිධාකාරයෙන් හසුරුවනවා, වටහා ගන්නවා. ඒ නිසා විවිධ වචන ස්වරූප ගොඩක් කියනවා එකම දේ තේරුම් කරලා දීම සඳහා.
සාදු සාදු සන්නස. අපිට එමුනම් අද දවසේදී වැඩසටහන නිමා ගන්න කාලය ඉඳලා තියෙනවා. එමුනම් මම අද දවසේදී අපකදී ඉතාමත්ම අනුකම්පාවෙන් කරුණාවෙන් මේ වැඩසටහනට සම්බන්ධ වෙච්ච ශ්‍රී ලංකා සිට පූජ්‍යපාද පිළිගමත්තදස්සි ගෞරවනීය සාන්දන් වහන්සේට මේ සම්බන්ධ සිද්ධා සියලුම දෙනා වෙනුවෙන් පාද නමද නමස්කාර කර සිටින්මින් අපි ප්‍රාර්ථනා කර සිටිනවා මේ කුසල් සිතින් යුතුව මේ උතුම් විශේෂ වූ ශ්‍රේෂ්ඨ වූ ධර්මයක් අපි සවන් දුන්නේ. ඒ ධර්ම ශ්‍රවණය කිරීමේ පුණ්‍ය ක්‍රියාව මෙන්ම වහන්සේ සිංහපත් කරා වූ ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාවන්නේ ආදී සියලුම පුණ්‍ය ක්‍රියාවන් හේතුවෙන් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමට මේ සියලු දෙයන් කෘත්‍යයන් හේතුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ වහන්සේට මෙන්න ස්වයන් වහන්සේ අද දවසේ දිසානක්කාර මාර්ගයෙන් සඳහා සාදු සාදු.
හොඳයි, එහෙමනම් අපි මෙතෙක් වෙලා සිද්ධ කරගත්තු ධර්ම දේශනා ධර්ම සාකච්ඡාව තුළින් පළමුවම බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට දැන හෝ නොදැන යම් වරදක් ප්‍රමාද දෝෂයක් සිදු වුණා නම් ත්‍රිවිධ රත්නයෙන් අප සෑම දිනාටම පළමුවද දෙවනුවද තෙවනුවද සමාව ලැබේවා කියලා සමාව ප්‍රාර්ථනා කරන ගමන් මේ අවස්ථාවේදී ජනිත වුණු සියලු කුසල ධර්මයන් ධර්ම දානමය පින්කම සා සම්බන්ධ වෙලා මේකට සමගාමීව නොඑක් කුසලයන් මේට එක්කාසු වුණා සා සම්බන්ධ වුණා. ඒ සියලු කුසලානිසංස ධර්මයන් ධර්ම ශ්‍රවණානිසංස ධර්මයන් ධර්ම දේශනාමයානිසංස ධර්මයන් ඇතුළු යම් කිසි කෙනෙක් මේ තුළින් විපස්සනාවක් කරලා කෙලෙස් දුරු කරගත්තනම් ධර්මය අවබෝධ කරගත්තනම් ඒකත් විශේෂ විපස්සනාමය කුසලයක්. මේ සියලු කුසල් ඉතාමත් ප්‍රබල බල සම්පන්න විපස් මේ නිවන දක්වාම උපනිශ්‍රේ වෙන ඉතාම වටිනා කුසල්. ඒ නිසා අපි සියලු කුසල් මේ සඳහා සහසම්බන්ධ වෙන මේ සඳහා උදව්පකාර කරන මේ සඳහා මේකට දායකත්වයේ දරන හැම දෙනාටමත් මේවා ශ්‍රවණය කරලා සාදුයි කියලා සතුටු යම් දායක පිරිසක් ඉන්නවනේ ඒ සෑම දෙනාටමත් දෙවියන් ඥාතින් ඇතුළු අතීත සබ්‍රක්‍මචාරීන් වහන්සේලා කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඒ ගිහි පැවිදි සියලු කල්යාණ මිත්‍රයන්ටත් මේ සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම එකසේ අනුමෝදන් කරනවා. මේ සම්බුද්ධ ශාසනයේ බෝධිපාක්ෂික ධර්මයන් ඉන්ද්‍රිය බල බුද්ධංග ධර්මයන් දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය අවවාද අනුශාසනා කල්යාණ මිත්‍ර ඇසුර නිදුකින් පහසුවෙන් හැම දෙනාටම සැලසේවා. පාරමී ගුණ පුරාගන්න ඒ සඳහා අවශ්‍ය නිදුක් නිරෝගී භාවය කායික මානසික සැනසිල්ල උදා වෙලා සුවසේම සංසාර දුකින් නිදහස් වීම සඳහා තුරුණුවන්ගේ ආශිර්වාදයත් මේ ජනිත වූ කුසලයක් හැම දිනාගම ජීවිතවට සම්බන්ධ වේවා උපනිශ්‍රේවා. සියලු දෙනාටම සාන්ත සුඛෝ නිවණින් සැනසීමටම මේ කුසල් පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.